සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මංගානට්ඨංගිකෝ සෙට්ඨෝ චසංචානං චතුරෝපදා විරාගෝ සෙට්ඨෝ ධම්මානං දිපදානං ච චක්ඛුමා ඒසෝ මංගෝ නත්තඤෝ දස්සනස්ස විසුන්ධියා ඒතම් හිතුම් හේ පටිපඤ්ජත මාරස්සේ තං පමෝහනං ඒතම් හිතුම් හේ පටිපන්නා දුක්ඛසන්තං කරිස්සත අක්ඛාතෝ වෝ මයා මග්ගෝ අඤ්ඤාය සල්ල සත්තනං තුම් හේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා පටිපන්නා පමුක්ඛන්ති ජායිනෝ මාර බන්ධනාති
මඩුකන්ද ශ්‍රී දළදා විහාරයේහි විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පිරිවෙන් කෘත්‍යාධිකාර ලංකාවටම සාම විනිසුරු නම කියන්නට අවසරයි අතිපූජනීය මුවඇටගම ආනන්ද මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ විහාරස්ථාන විහාරස්ථවාසී මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාගර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කළා වූ ධර්මය ලෝකයාට දේශනා කළා. ඒ වගේ මේ ධර්මය අනුව පිළිපැදලා බොහෝ සත්වයෝ සංසාර දුකය අවසන් කරන්නට ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පැමිණිලා ධර්ම ඖෂධය වළඳලා පානය කොට නිරෝගී වූ සත්ත්ව ප්‍රජාව එමටයි. මිනිස්සු අතර කෝටි ගණන් සත්වයෝ ඒ ධර්ම ඖෂධය ලැබලා සුවපත් වුණා, සංසාර රෝගය සුව කරගත්තා. දිව්‍ය බ්‍රහ්ම සත්වයෝ අසංඛ්‍ය ගණන් අප්‍රමේය ගණන් ඒ සත්වයෝ ඒ දුක අවසන් කරන්නට ඉන්නවා. මොකක්ද අවසන් කරපු රෝගය? සංසාර රෝගය නැමැති සංසාර දුක. ඒක උපමාවකට මෙහෙම තේරුම් ගන්න. කාට හරි වැළඳිලා තියෙන ඉතාම දරුණු රෝගයක්, සුව කරන්නට අපහසු බරපතල රෝගයක්. අපි ඉතාම දක්ෂ වෛද්‍යවරු ඉන්න, වෛද්‍යවරයෙක් ඉන්න, ඒ රෝගයට පිළියම් කරන වෛද්‍යවරයෙක් ඉන්න රෝහලක් තෝරගන්නවා. නවීන අංගෝපාංග සහිත හොඳ බෙහෙත් තියෙන හොඳම වෛද්‍යවරයා ඉන්න රෝහල තෝරගන්නවා. මේ රෝහලට අපි ගිහිල්ලා මේක දවසින් දෙකෙන් හොඳ වෙන ලෙඩක් නෙවෙයි, දවස් ගානක් මාස ගානක් ගත වෙන ලෙඩක්. මේකට ගිහිල්ලා අපි ඇඩ්මිට් වෙනවා, නැත්නම් ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ඉස්සල්ලාම කරන්නේ මොකද්ද? වෛද්‍යවරයා ඇවිල්ලා අපේ රෝගය පරීක්ෂා කරනවා, නිරීක්ෂණය කරනවා. ඊළඟට මොකද්ද කියන්නේ? එයා බෙහෙත් තුණ්ඩුවක් නැත්තම් ලියලා දෙනවා, ප්‍රිස්ක්‍රිප්ෂන් එකක්. මේකෙන් මේ බෙහෙත් ටික ගත්තොත් සුව වෙනවා කියලා. වාසනාවකට අපිටත් මුදල් තිබුණා නැත්තම් නොමිලේ හරි රජෙන් දෙන නිසා හොඳම වර්ගයේ ඉස්තරම්ම බෙහෙත් ටිකකුත් හම්බ වෙනවා. ඒ බෙහෙත් ටිකත් අපිට පානය කරන්න පුළුවන්. මේක දරුණු රෝගයක්. නිකන් දැන් උණක් කැම්බිරිසාවක් නම් සමහර වෙලාවට බෙහෙත් පෙත්තක් දෙකක් ගත්තම ඔසුව වෙනවානේ. ගොඩාක් බරපතල රෝග, දරුණු රෝග එකපාරක් දෙපාරක් බෙහෙත් ගත්තා කියලා හරියන්නේ නැහැ. මාස ගණන් ඒකේ බෙහෙත් අරගෙන තමනුත් පරිස්සම් වෙවි නිතර නිතර බෙහෙත් ගනිමින් පවතලා තමයි මේක ආවර කරන්නේ. දුක නැත්තම් ලෙඩේ සුවපත් කරන්නේ. දැන් එතකොට බෙහෙත් ටිකත් අපිට හොඳට හම්බුණා. ඒ රෝහලක ඉන්නකොට සාමාන්‍ය නර්ස්ලා ඉන්නවනේ, ඇටෙන්ඩර්ලා ඉන්නවනේ. අය පිරිසත් අපිට උදව් කරනවා. මොනවද උදව් කරන්නේ? අපිට බෙහෙත් ගන්න වෙලාව මතක් කරලා දෙනවා. සේලයින් කට්ට ගහලා යනවා. ඒ වගේම අපි වැරදි ක්‍රියා කරනවා නම් ඇවිල්ලා තරවටු කරලා ඒක බලක්පල යනවා. අපිට හොඳම ඉස්පිරිතාලේ හොඳම වෛද්‍යවරයයි හොඳම බෙහෙත් ටිකයි හම්බෙලා තිබුණා. හැබැයි මේ රෝගය සුව වෙන්න මාස ගාණක් ගත වෙනවා. රෝගයක් සුව වෙනකොට අපිට තියෙනවා නේද කළ යුතු නොකළ යුතු දේවල් කියලානේ. සප්පාය අසප්පාය කියලා තියෙනවානේ. සිටිය යුතු ඉරියව් නොසිටිය යුතු ඉරියව්, අනුභව කළ යුතු කෑම නොකළ යුතු කෑම, වර්ජනය කළ යුතු කෑම, කොටින්ම කියනවනම් නාන්න ඕන වෙලාවල්, මේ හැම එකක්ම තියෙනවානේ. ඒ වගේ ලොකු ප්‍රොසෙස් එකකින් ක්‍රියාවලියකින් තමයි ලෙඩේ අපි හොඳ කරගන්නේ. හොඳම වෛද්‍යවරයා ඉන්නවා, එයා විසින් හොඳම බෙහෙත් ටික දුන්නා. හැඳම බෙහෙත් ටික අපි ලැබිලා තියෙනවා. හොඳ නර්ස්ට ටිකක් හෙදියෝ ටිකකුත් ඉන්න උදව් කරන්න ඇතින ඒ කට්ටියත් අපිට හොයලා බලනවා. හැබැයි මේ හෙද නෝනල මහත්තයලාට මුළු දවසම අපිත් එක්ක ඉන්න පුළුවන් බෑ. වැඩි හරියක් අපි තනියම ඉන්නේ ස්පිරිතාලේ. එතකොට පැවැත්විය යුතු ඉරියව්, නොපැවැත්විය යුතු ඉරියව්, අනුභව කළ යුතු කෑම, නොකළ යුතු කෑම, පැම්පාසු නාන නොනාන වෙලාවල්, මේවා ගැන වගකීමෙන් කාටද? නර්ස්ට තමන්ටද? තමන්ට. අර තුන්දෙනා කොච්චර හිටියත් වෛද්‍යවරයා ලෝකේ හොඳම වෛද්‍යවරයා වුණත් හොඳම බෙහෙත් ටික ලැබිලා තිබුණත් ඒ බෙහෙත් වලින් යම් වෙනසක් වෙනවා. හොඳම වෛද්‍ය නර්ස්ට ටික හෙදියෝ ටික හිටියත් තමන් හරියට පරිස්සම් වුණේ නැතිනම් ලෙඩේ හොඳ වෙනවද නැද්ද? හොඳ කරගන්න බැරි වෙනවා. ලෙඩේ නැවත නැවත උත්සන්න වෙන්න පටන් ගන්නවා. නොගැලපෙන ආහාර අනුභව කරොත්, නොගැලපෙන වෙලාවට පැම්පාසුනොත්, නැවොත් නොගැලපෙන ඉරියව් පැවැත්වුවොත් ඒ රෝගිය නැවත උත්සන්න වෙනවා. හැබැයි කවුරු හරි කෙනෙක් ඒ වෛද්‍යතුමා හෙදියන් කියන විදිහටම පිළිපදිනවා නම් ඉරියව් පැවැත්වීම, ඒ වගේම කලට වේලාවට ආහාර ගැනීම, නොගත යුතු ආහාර වර්ජනය කොට ගත යුතු ආහාර පමනක් ගැනීම, මේ දේවල් සිද්ධ කළොත් මාස ගාන යනකොට මොකද වෙන්නේ? ලෙඩේ සුවපත් වෙනවා. සුවපත් වෙලා උට ගෙදරට එන්න පුළුවන් වෙනවා. මේ විදිහටම තමයි පින්වතුනි අපිට තියෙනවා වැරදිලා සංසාර දෝෂේ නම් වූ රෝගය. සංසාර රෝගයේ ප්‍රධාන පැතිකඩ දෙකක් තියෙනවා. එකක් තමයි අපේ හිතේ හටගෙන තියෙන ක්ලේශ රෝගය. කෙලස් කියලා කියන්නේ අපිනේ රාග, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි, ඊර්ෂ්‍යා ආදී වූ අයහපත් ගතිගුණ, නොගැලපෙන ස්වභාවය. ඒ ක්ලේශ ධර්ම උත්සන්න වෙනකොට අපිටත් අපිව අනිත් අයටත් අප්‍රිය වෙනවා. මතක තියාගන්න. අපි අධික ලෙස කේන්ති ගන්න කෙනෙක් ඇසුරු කරන්න කැමතිද? නැහැ. කොහෙත්ම කැමති නැහැ. අපේ ගමේ ප්‍රධානියා වෙලා හිටියත්, ගරු සම්භාවනීය කෙනෙක් වෙලා හිටියත් කේන්ති ගන්නවා නම් අපිට තියෙනවා ලොකු හිතේ දෝෂයක් නේ. මෙයා කේන්ති ගන්න කෙනෙක්. අධික ලෝභීකමට අපි කැමතිද අනිත් කෙනෙක්? නැහැ. ඊර්ෂ්‍යා කරන කෙනාට කැමතිද? නැහැ. ඒ වගේ මුණ ගැහෙන්න කැමතිද නේ අපි? මසුරුකම් තියෙන කෙනාට නෑ. අධික මානෙන් ඉන්න කෙනාට කැමති නෑ. ඒත් නෑ. ඒ නිසා මතක තියාගන්න මේ ක්ලේශ ධර්ම කියන ඒවා අපිට විතරයි සත්වයාට අප්‍රියයි. හැමදාම සතුටින් හිනා වෙලා බොහොම ප්‍රියශීලීව ඉන්න කෙනාට කැමතිද? මෛත්‍රියෙන් කරුණාවෙන් අපිට කටයුතු කරන උදව් කරන කෙනාට අකමැතිද? අපි කැමතියි. නිතර දන් දෙන කෙනාට කැමතිද අකමැතිද? කැමතියි. සීලයක් රකින කෙනාට කැමතිද අකමැතිද? කැමතියි. ඒ නිසා මතක තියාගන්න මේ ක්ලේශ ධර්ම ඔබගේ සිත දවනවා තවනවා විතරක් නෙමෙයි, ඒක සමාජයේ ප්‍රශ්නයක්. සමහර කෙලෙස් ගොඩාක් උත්සන්න වුණොත් ඒක ගැටලුවක් සමාජයේ. නිසා සමාජයෙන් මේ පිරිසයව මිනිස්සයව කොන් කරන්නේ. එයාට හිනා වෙනවා, එයාට අකමැති වෙනවා. මූණට කතා කරලා හිටියත් හිතෙන් අපි අකමැති වෙනවා. මේ ක්ලේශ ධර්ම අපිට තියෙන සාංශාරික රෝගයක් මතක තියාගන්න. සංසාරෙන්ම අපි අරන් ආපු ප්‍රශ්නයක්. දෙවෙනි රෝගයේ තමයි අපිට තියෙන ජාති ජරා ව්‍යාධි මරණ කියන ගැටලුව. මේ ජීවිතේ වයසට යනවා, මේ ජීවිතේ මිය යනවා. ඒක නම් වළක්වන්න බෑ. නමුත් නැවත ඉපදුනොත් එහෙම නැවත මේ විදිහට ජරා මරණයටපත් වෙනවා. ජරාව කියන්නේ වයසට යනවා කියන එක. මේ දිරනවා කියන එක. ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුකයන්ට නැවත නැවත ප්‍රාප්ත වෙවි. සසර යන්නට નિયમિતයි අපි. දැන් මේ ජීවිතේ යම් වෙලාවක අපි ඉන්නවා. නමුත් නැවත නැවත ඉපදී ඉපදී ගමන යන්නට තියෙනවා. මේ එන්නට තියෙන ගැටලුව ඒකත් අපේ තියෙන දෝෂයක්. ඒකටත් සංසාර රෝගය කියලා. සංසාර දෝෂයක්. මොකද්ද සංසාර දෝෂ දෙක? අපේ సంతානයේ තියෙන කෙලෙස් ධර්ම, හිතේ තියෙන කෙලෙස් ධර්ම හොතර මතක තියාගන්න, සහ එන්නට નિયમિત දුක. මේ ජීවිතේ දුක් තියෙනව නැතුව නෙවෙයි. අපි ලෙඩ වෙනවා, වයසට යනවා, අපිට ගැටලු වෙනවා. ඊට වඩා සිය දහස් ගුණයක දුක්ඛයක් අපිට ඉන්නට નિયમિતයි, ඉන්නට පුළුවන්. අනාගතේ සංසාරේ හිටියෝ. මේ තමයි සංසාර රෝගය කියලා කියන්නේ. මේ සංසාර රෝගයට පිළියම් කරන්නට අපි ඉස්පිරිතාලයකට යනවා. මොකක්ද නද ඉස්පිරිතාලේ? බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේගේ ශාසනය නැවති ඉස්පිරිතාල ක්‍රමයකට ඇඩ්මිෂන් වෙන්න ගන්න කොහොමද දන්නවද? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණේ සරණ ගියාම මේ රෝහලට ඇතුළත් වෙනවා. රෝහලට ඇතුළත් වෙන්නේ ලෙඩෙන්නේ නේ. නිකන් නිරෝගී මිනිස්සෙක් රෝහලට යන්නේ නැහැ නේ. ආයෙ වගේ සාමාන්‍යයෙන් මේ බුද්ධ ශාසනය නැමැති ඉස්පිරිතාලෙට රෝහලට ඇතුළත් වෙන්නේ සංසාර රෝගය නම් වූ රෝගයෙන් පීඩිත වෙච්ච පුද්ගලයා, සත්වයා. දැන් අපිත් මේ බුද්ධ ශාසනය නැමැති රෝහලට ඇතුළත් වෙලා. ඒකට පන්සල් වෙන්නම ඕනේ. බුදුන් දහම් සමුන් සරණ ගිහිල්ලා බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය තමයි මට මේ සංසාර දෝෂයට පිළියම කියන විශ්වාසය පිළිගැනීම ඇති කරගත්ත මොහොතේ ඉඳලා ඔබ බුද්ධ ශාසනය නැමැති ඉස්පිරිතාලේට රෝහලට ගත. මොකද්ද මේකේ බලාපොරොත්තුව? ඉස්පිරිතාලේකට එන්නේ නිකං කාලා බීලා යන නෙවෙයි. මොකද්ද? රෝගය සුව කරගන්න. අපි මොන රෝගියද සුව කරගන්න බලාපොරොත්තු වෙන්නේ? සංසාර රෝගය කියන්නේ මොකද? සංසාර රෝගය. සංසාර රෝගයේ දෙවෙනි මොකද? පළවෙනි එක හිතේ තියෙන කෙලෙස්. දෙවෙනි එක තමයි අපිට එන්නට નિયમિત දුක්ඛය. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ආදී වූ අනේක විද දුක්ඛය. කෙටියෙන් කියොත් පංච උපාදාන ස්කන්ධේ නම් වූ දුක්ඛය. මෙන්න මේ කියන දුක් දෙක, රෝග දෙක සුව කර ගැනීමට තමයි බුද්ධ ශාසනයේ නැමැති ඉස්පිරිතාලයට රෝහලට අපි ඇතුළත් වෙලා තියෙන්නේ. මේක තව පොඩි ගැඹුරින් කරුණු දෙකක් විස්තර කරන්නට ඕන. දැන් අපේ ඇඟේ වෛරස් එකක් තියෙනවා. තිබ්බනේ කොරෝනා එහෙම තිබ්බනේ, වෛරස් එකක් වෙනවා. උදාහරණයක් වෛරස් එක තියෙනකොට ඒකේ ප්‍රතිවිපාක හම් වෙනවා. ඔලුව කැක්කුම එනවා. සමහර ලාවට වෙන වෙන දුක් වලට ප්‍රාප්ත වෙනවා. එළියට යන්න බැරි වෙනවා. යාළුවෙක් කතා කරගන්න බැරි වෙනවා නේද? කැස්ස එනවා. වෛරස් එක තමයි නියම රෝගය. නැත්නම් රෝග ලක්ෂණ රෝගේ නිසා වෙන කරදර බාධක. ඒකේ මතක තියාගන්න බුද්ධ ශාසනයේ නැමැති ස්පිරිත් දැන් අපි ස්පිරිතාලයට ගියාම මොකක්ද කොරෝනා පැත්තේ මොකක් වෙන වෛරසයක් කියලා හිතන්නේ. ස්පිරිතාලයට ගියාම වෛද්‍යවරයා ඇත්තටම පිළියම් කරන්න ඕනේ රෝගයේ අතුරු ඵලයටද රෝගයටද? රෝගෙන්නේ වෛරස් එකට නේ බැක්ටීරියා එකට අපි ප්‍රතිපල ඒකනේ දෙන්නේ ඇන්ටි බැක්ටීරියල් නේ ඇන්ටි වෛරස් නේ ඇන්ටිබයොටික් ප්‍රති වෛරල් වෛරස් එකට බෙහෙත් වෙනම දෙනවා බැක්ටීරියා වලට වෙනම දෙනවා ඒක තමයි විනාශ කරන්නේ. ඒක විනාශ කරාම කැස්ස හැම්බිරිස්සාව නිකම අඩු වෙනවා. ගොඩාක් බරපතලව තිබුණොත් ඒවටත් පිළියම් කරන්න වෙනවා. නැත්තම් ප්‍රශ්නයක් නේ. සුවකර කරදරයි නේ. නමුත් ඇත්තටම වෛද්‍යවරයා ඉලක්ක කරන්නේ රෝගයේ අතුරු ඵලයටද රෝග නිදානින් රෝගයට. අපේ සංසාර රෝගයේ මේ කොටස් දෙක තියෙනවා. පළවෙනි එක හිතේ තියෙන ක්ලේශ. දෙවෙනි එක තමයි අපිට විඳින්නට සිදුවෙන දුක්ඛන්දරාව. අපිට නැවත නැවත මේ ජීවිතයේ දුකේදී අපි විඳින්නට ඕනේ. ඒක ජීවත් වෙලා ඉවර කරන්නට ඕනේ. හැබැයි නැවත ඉපදුනොත් නැවත සසර යනවා නම් අපිට ජාති ජරා ව්‍යාධි මරණයන්ට ශෝක පරිදේවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ ඉපදෙනකොට. ඉපදීම සිද්ධවන්නේ ක්ලේශ ධර්ම නිසා මතක තියාගන්න. එතකොට මේකේ නිදානගත රෝගය තමයි කවුද? ක්ලේශ. කෙලෙස් නිසා උපදිනවා. ඉපදීම නිසා අනේක දුක්ඛයන්ට සංසාරෙහි භාජනය වෙනවා. මේ දෙකම අපිට විසඳ ගන්නට ඕනේ. දැන් රෝගේ නිදාන වෛද්‍යවරයා ඉලක්ක කරන්නේ වෛරස් එකටද අතුරු ඵලයටද? වෛරස් එකටනේ. එහෙමනම් බුද්ධ ශාසනය නැමැති රෝගයේ කෙලෙස් නිසා නම් දුක් වෙන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක් වෙන්නේ අපි පිළියම් කළ යුත්තේ දුක්ඛයටද ක්ලේශයටද? ක්ලේශයට. බොහොම හරි. වැටුණා නේ කර්ම. එතකොට සංසාර රෝගයේ තේ කොටස් දෙක දැනගන්න. ක්ලේශය තියෙනවා. ක්ලේශය නිසා ඉපදීම හේතු කරගෙන අනේක විද දුක්ඛයන්ට භාජන වෙනවා. එහෙනම් බුද්ධ ශාසනයේ නැමැති ස්පිරිතාලයේ පිළියම් කරන්නේ කොතනද? ක්ලේශය. ක්ලේශය දුරු කරාම එන්නට නියමිත දුකෙන් මිදෙනවා. ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්. බුද්ධ ශාසනයේ නැමැති ස්පිරිතාලයේ අපි පිළියම් කරන්නේ ක්ලේශයට. ක්ලේශය තමයි තියෙන රෝගය. ඒ රෝගය දැන් ඔන්න ස්පිරිතාලයට ආවට පස්සේ ස්පිරිතාලේ අපිට හම්බෙනවා විශිෂ්ටතම වෛද්‍යවරයා. කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බණ කියන හාමුදුරුවෝ නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් විශිෂ්ටම වෛද්‍යවරයා. උන්වහන්සේ රෝගය හොයාගෙන, රෝග නිදානය හොයාගෙන, බෙහෙත් ටිකත් හොයාගෙන අන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියලා දුන්නේ පිටක ධර්මයේනේ. මෙහෙම තමයි මේකට පිළියම් කරන්නේ. මේ තමයි රෝගය, මේ තමයි බෙහෙත, මේ තමයි ඒකේ නිරෝධය. විශිෂ්ටතම වෛද්‍යවරයා ඉන්න ස්පිරිතාලේ බුද්ධ ශාසනයේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දරන්නේ බෙහෙත් තුණ්ඩුව ලියලා දෙන්නේ. ඒ වගේ තමයි ත්‍රිපිටක ධර්මය. දේශනා කරා කීවා මෙහෙමයි කල යුත්තේ. බෙහෙත් තුණ්ඩුව ලියනකොට බෙහෙත් විතරක් නෙවෙයිනේ වෛද්‍යවරයා කියන්නේ. මේවා කන්න එපා, අරව බොන්න එපා, ඈ මේ වෙලාවට නහන්න ඕනේ. ලොකු රෝගයක් නම් මේ ඔක්කොම කියන්න එපා. උණක් කැම්බිරිස්සාවක් නම් පෙත්තක් දෙකක් දෙල ඉවර කරන්න පුළුවන්. මේ නිදන්ගත බොහෝ කල තියෙන රෝගයක් නම් එයාට දෙන්න වෙනව නේද? මේ බෙහෙත් දෙන්නත් වෙනවා. ලයිෆ් මොඩිෆිකේෂන් නේ, ජීවිතය හරිගස්සන්න කියලා දෙනවා. තෙල් කෑම කන්න එපා, සීනි කෑම කන්න එපා නේද? ගොඩාක් නීති රීති දාන්නට වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ සංසාර රෝගය සුව කිරීම සඳහා ලොකු ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් ලියලා දෙන ඒකේ පුද්ගලයා. ඒ තමයි ත්‍රිපිටක ධර්මය. අරගත යුතු බෙහෙත් ටිකක් තියෙනවා. මොනවද ඒ බෙහෙත්? සීල, සමාධි, ප්‍රඥා. අපි සීල් රකින්නට ඕනේ, සමාධිය වඩන්නට ඕනේ, ප්‍රඥාව දියුණු කරන්නට ඕනේ, දන් දෙන්නට ඕනේ, ගුණධර්ම පූර්ණය කරන්නට ඕනේ, මෛත්‍රිය කරුණා වඩන්නට ඕනේ. මෙන්න තියෙන බෙහෙත් ටික. මේ බෙහෙත් ටික අපි ඔන්න දැන් වෙනකොට පස්සේ සමාදන් වෙනවා. මේ බෙහෙත් ගැනීමක් ඔයදී සිල් ගන්නෝ. අට සිල් ගන්නවා පොහේට, බණට කලින් නැත දිනපතා පන්සිල් සමාදන් වෙනවා, දන් දෙනවා. සමත භාවනා, විදර්ශනා භාවනා වඩනවා පුළු පුළුවන් හැටියට. මේ තමයි මේ බෙහෙත්. ඒවා වලින් තමයි මේක සුව වෙන්නේ. සීලයෙන් පුළුවන් දුෂ්චරිත සංක්ලේශේ යටපත් කරන්න. සමාධියෙන් පුළුවන් පංච නීවරණ දුරු කරන්න. ප්‍රඥාවෙන් පුළුවන් මෝහ විචිකිච්ඡාදී ක්ලේශයන් ඉවත් කරන්න. ලෝකෝත්තර මට්ටමින් සහමුලින් නැසල දාන්න. බෙහෙත් ටිකක් තියෙනවා. බෙහෙත් වෙලාවට ගන්නට ඕනේ. සමහර අමතක වෙනවා බෙහෙත් ගන්න. ඒ කියනවා සිල් කැඩෙනවා. භාවනා කරන එක අමතක වෙනවා වෙන්න පුළුවන්. නර්ස් ඇවිල්ලා මොකද කියන්නේ? කියනවා වෙලාවට බෙහෙත් ගන්න. පොඩ්ඩක් සරත් කරනෝනේ. කවුද මේ නර්ස්ලා? හාමුදුරුවනේ. සයින් ඇවිල්ලා කියනවා ධර්මයේ බණ ඉදිරියේ නර්ස්ගේ වැඩේ කරන්නේ. වෛද්‍යවරයායි බුදුරජාණන් වහන්සේ. උනා තමයි බෙහෙත් දුන්නේ. මතක් කිරීම කරන්න. මොකද කියන්නේ? දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න. ලසා කතා කියනවා ඉස්සර කාලේ මේ කට්ටිය මෙහෙම කරා, නාද බින්දික මෙහෙම කරා, විසාකාව මෙහෙම කරා, අරහමතුරෝ මෙහෙම කරා කියලා කියලා දීලා අන්න ඊට පස්සේ අපිත් කරන්න ඕන කියලා උනන්දු කරලා ගන්නවා. සමහර විට සරත් වෙනෝනේ. ඒකට කියනවා මෙහෙම කරේ නෑ කියලා සමහරවිට නර්ස් සර වෙන්න පුළුවන් සමහරවිට. දොස් තියනවා වෙන්න පුළුවන්. ඒකට කිපෙන්නේ අපි කරබල වෙන්න ඕනේ. අයහපත් දෙයක් නෙවෙයිනේ කියන්නේ. සිල් ගන්න කියලා කියනවා. සිල් ගන්න ආව නැත්නම් පොඩ්ඩක් දොස් කියන වෙන්න පුළුවන්. කමක් නෙමෙයි. ඒ කියන්නේ අපේ බෙහෙත් ටික හරියට ගන්න කියලා කියනවා. වෙන එකක් නෙමෙයි. බෝධි පූජාවට එන්න කියලා කියනවා. මේ හැම එකකෙම ගුණධර්ම වෙන්න මාද දැන් බෝධි පූජා, පිරිත් පින්කම්, දන් ගෙවල්. නර්ස්ලා ටික මොකද කරන්නේ? නැවත නැවත මතක් කර කර අපිව ඒක යොදවනවා. මේ තමයි සංඝරත්නය. හැබැයි වෛද්‍යවරයා ඉන්නවා, බෙහෙත් ටිකක් දීලා තියෙනවා, නර්ස්ලත් ඇවිල්ලා උපදෙස් දෙනවා. වැඩි හරියක් වගකීම තියෙන්නේ කාටද? වෛද්‍යවරයාටද නර්ස්ටද? බෙහෙත නෑ. තමන් ඔන්න දැන් හැසිරෙන්නට ඕන. කනබුණෙන් ඇවිල්ලා හාමුදුරුවන්ට නර්ස්ට ඇවිල්ලා හැමතිස්සෙම කනබුණලා බලන් ඉන්න බෑ. නර්ස්ට වැඩ තියෙනවා. තමන් තමයි නාන කරන හැටි වෙලාව තීරණය කරන. කනබුණ දේවල් තීරණය ඉරියව් ටික තීරණය කරන. සප්පාය අසප්පාය තීරණය කරන. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ රෝග නිදානේ හොයාගෙන පිළියම හොයාගෙන බෙහෙත් ටික දුන්නා. නර්ස්ලා ඇවිල්ලා බහා සංගරත්නය ඇවිල්ලා ඒකට උදව් කරා. ධර්මයේ තියෙනවා සීල සමාධි ප්‍රඥා තියෙනවා. නමුත් ඒක හරියට පිළිපදින එකේ වගකීම තියෙන්නේ කාටද? තම තමන්ට. නිවසේදී භාවනා ටික කරනවද? බුද්ධ වන්දනා ටික කරනවද? ඊර්ෂ්‍යාව අතහරිනවද? මෛත්‍රිය වඩනවද? අසල්වාසීක සමගියෙන් ඉන්නවද? ගෙදර කේන්ති ගන්න නැද්ද? දන් දීම් ටික සුදුසු පරිදි කරනවද? සීල් රකින්නවද? පංචශීලයේ ආරක්ෂා කරනවද? මේ ටික තමන් ළඟ තියෙන. පන්සලේදී පනාදිපාතා සමාධියාමී කියලා අරන් ගියාට ගෙදර ගිහිල්ලා ඒක කන ඒක කරන්න දෙන්නේ නැහැ දැන්. තමන් ළඟ තියෙන. තමන් තමයි මේකේ වගකීම. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ තුම් මෙහෙහි කිච්ඡං ආතප්පං අග්ඝාතාරෝ තථාගතා මහණෙනි. බුදුවරු මාර්ගයේ දේශනා කළා පමණයි. ඔබලා තමයි මේකේ හැසිරෙන්නට ඕනේ. ගියන්ට නම් මහා සංඝරත්නයත් බුදුරජාණන් වහන්සේ රකින රත්න දෙකම ධර්ම මාර්ගයේ පෙන්වා දෙනවා විතරයි. මෙහෙත් ටික තියෙනවා. ඒක සුදුසු පරිදි පාවිච්චි කරලා සංසාර රෝගය සුව කර ගැනීමේ වගකීම තියෙන්නේ තම තමන්ට. ඒ නිසා තමයි දේශනා කළේ අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියාය. මොකක් තේරුම? තමන්ගේ පිහිට තමන්මයි. ඒකේ තමන් හිසට තම අත්මයේ සෙවණැල්ල කියලා කියන්නේ කියමනකට. තමන්ගේ පිහිට සකස් කරගත්තේ තමන්.
මොකද හේතුව බුදුරජාණන් වහන්සේ ඇරෙ හොඳම තේරුම ගන්න. හොඳම වෛද්‍යවරයා හිටියත් හොඳම බෙහෙත් ටික තිබුණත් හොඳම නර්ස්ලා ටික හිටියත් ඉස්පිරිතාලේදී තමන් පරිස්සම් වුණ නැත්නම් තමන් හරියට කටයුතු ටික කරගත්තේ නැත්නම් රෝගය සුව කරගන්නට බැහැ පින්වතුනි. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ නැමැති ඉස්පිරිතාලේට ඇවිල්ලා මොකද්ද සුව කරගන්නේ? සංසාර රෝගය සුව කරගන්න යනවා නම් තමන්ට ලොකු වගකීමක් තියෙනවා. මේකේ සුව කරගන්න ප්‍රධාන රෝගය මොකක්ද? දුක්ඛයද ක්ලේශයද? ක්ලේශය. ක්ලේශය දුරු කරාම දුක්ඛය නැති වෙනවා. ඒතකොට දුක්ඛය නිකන් දුරු කරන්නට බෑ. ක්ලේශය දුරු කරන්නට ඕනේ. මොනවද මේ ක්ලේශය? ලෝභ, ද්වේෂ, මෝහ කියන මාන, දිට්ඨිය ආදී වූ අනේක විද අකුසල ධර්මයෝ ටික సంతාණයෙන් බැහැර කරන්නට ඕනේ, ඉවත් කරන්නට ඕනේ, යටපත් කරන්නට ඕනේ, දවසක මුලින් උපටා දවන්නට ඕනේ. එතකොට තමයි අර සංසාර දුක්ඛේ නැවති මහා දුක්ඛයෙන් මිදෙන්නේ අපි. එනිසා අපි හැමෝම බුද්ධ ශාසනයේ නැමැති රෝහලේ, ස්පිරිතාලේ බෙහෙත් ගන්න රෝගියෝ, ඒක සම්පූර්ණයෙන් සුව කරගත්ත රෝගියෝ ඉන්නවා. ඒ තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. බාගිට සුව කරගත්තා ඉන්නවා. ඒ තමයි ශෛක්ෂ්‍යෝ, සෝවාන්, සකෘදාගාමි, අනාගාමි. සුව කරගනිමින් අය ඉන්නවා. ඒ පාරේ යන අය කල්යාණ පෘථග්ජනයෝ. ස්පිරිතාලෙට ඇවිල්ලත් වෛද්‍යවරයා ඉඳලත් එදියන් උපදෙස් දෙනකොටත් බෙහෙත් ටික තියාගෙන වෙන වෙන දේවල් කරමින් රෝගය සුව කරගන්න නැතුවම මිය යන පිරිස ඉන්නවා. ඒ තමයි ප්‍රතිපත්ති පුරන් නැති බෞද්ධයෝ. දැන් තමන් තේරුම් ගන්නට ඕනේ මොන තැනටද මම යන්නේ. අපි ධර්මයේ කියනවනේ බුදුන් මට සරණයි, ධර්මයේ මට සරණයි, සංඝයා මට සරණයි. ඒක හරි. බුදුන් සරණ වෙන්නේ ඇයි දන්නවද? ඉස්පිරිතාලේ දාලා වෛද්‍යවරයා ඉස්පිරිතාලේ සකස් කරලා ඒ විදියෙ නැත්තම් මොකක්වත් කරගන්න දෙයක් නැහෙනේ. නේද? ගෙදරින්නම් මේක හොද කරගන්න බෑනේ. ඉස්පිරිතාලයක් කවුරු හරි කෙනෙක් ආරම්භ කරන්න, ඒ වෛද්‍යවරයාම ආරම්භ කරා කියලා හිතන්නකෝ. වෛද්‍යවරයා රෝගය පිළිබඳ අවබෝධ කරගෙන ඒකේ විසඳගන්න හැටි, සුව කරගන්න හැටි දැනගෙන තියෙන්නට ඕනේ ඉස්සලා. එයා කියන්න පුළුවන්, කියන්නට ඕනේ. එහෙම නැත්තම් මේක මොනවත් කරගන්න බෑ. ස වෛද්‍යවරයා ඉන්නේක ප්‍රධානම දේ, රෝහල දාලා තියෙන එක ප්‍රධානම දේ. එහෙම නැත්තම් අපිට මොනවත් කරගන්නට බෑ. ඒ නිසා මේ සංසාර රෝගය සුව කර ගැනීමේ ගමනේදී ලොකුම පිළිසරණ තමයි වෛද්‍යතුමා සහය රෝහල. ඒ නිසානේ බෙහෙත් තරම් යනකොට අපි වෛද්‍යතුමාට ස්තුතියක් කරනවානේ. බොහොම ස්තුතියි දොස්තර කියලා කියනවා. පින් දෙනවනේ සමහරලා. හොඳට ලොකු රෝගයක් සුව කරොත් අපි කතා කරන්නේ නැද්ද? අපි ස්තුති කරලා තමයි යන්නේ. පින් දෙනවා යාට. ඇයි? එතුමා තමයි මේකේ ලොකුම වැගකීම කරලා දෙන්නේ. එතුමා හිටියේ නැත්තම් මොනවත් කරගන්න බෑ අපිට. එනිසා බුදුරජාණන් වහන්සේ තමයි මේ සංසාරයෙන් එතර වෙන යන ගමනේ පළවෙනි සරණ පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ හිටියේ නැත්තම් බෙහෙත් ටික පරිසරයේ තිබුණත් අපි බෙහෙතක් ලෙස දන්නේ නැණි නේද? බෙහෙත් තියෙන පුළං ගස්වැල්වල, පැල ඇටිවල වෛද්‍යවරයෙක් මේක හොයාගෙන මේක නිර්දේශ කරොත් තමයි පාවිච්චි කරලා සුව කරගන්න පුළුවන් වන්නේ. වෛද්‍යවරයෙක් හිටියේ නැත්තම් මොකක් අපි නන්නතාවුද? එනිසා මේ සංසාර ගමනෙන් එතර වෙන්න යන ගමනේ බුදුරජාණන් වහන්සේ තමයි පළවෙනි සරණ පිහිට. ඒ වගේම ඒක ප්‍රකාශ කරපු වාර්තාව ත්‍රිපිටක ධර්මය. ඊළඟට ඒ බෙහෙත් ටික සීලය, සමාධිය, ප්‍රඥාව. ඒක ඔය තියෙන එකක් නෙවෙයි. ඒක තමන්ගේ ඇතුළේම ඇති කරගත යුත්තේ. සීලයට පුළුවන් පින්වතුනි දුස්සීල භව නැති කරන්න. සමාධියට පුළුවන් පින්වතුනි කෙලෙස් ටික යටපත් කරන්න. ප්‍රඥාවට පුළුවන් පින්වතුනි මෝහය දුරු කරන්න. ඒ නිසා මේ ගුණධර්ම ටික අපිට තියෙන පිළිසරණක් මතක තියාගන්න. සීලයෙන් දුස්සීල් භව නැති වෙන්නේ නැතිනම් අපිට මොනවත් කරගන්න දෙයක් නැහැ. සමාධියෙන් කෙලෙස් යටපත් උනේ නැතිනම් අපිට කරගන්න දෙයක් නැති වෙනවා කෙලස් ටික කරගන්න. ප්‍රඥාවෙන් මෝහේ දුරු වුණේ නැතිනම් මෝහේ දුරු කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ගුණ ධර්මවල තියෙන මේ අනුභවය, ඒවායේ තියෙන බල පරාක්‍රමය, සමහර කෙනෙක් ලොකුවටම නොතේරෙන්න පුළුවන් මේ මොකද්ද මේ කියන්නේ කියලා. මේකෙන් අදහස් කරන්නේ දැන් හිතන්න මොනම හරි කුණු පැල්ලමක් තියෙනවා සිංක් එකේ. සමහර ඩිටර්ජන්ට් දැම්මට මේක යන්නේ නැහෙනි. ඔය කියුල කියුල එහෙම හැදෙන මේ තියෙනවා දැන්නමද? කියුල එහෙම හැදෙන අපේ පැතිර තියෙනනේ. ඒ කියුල නිකන් සබන් දැම්මට යන්නේ නැහෙනි. ඒකට සුදුසු අදාළම ලොකු එකක් එන්න තෝරන. ඒකට තමයි මේ යන්නේ. ඒක සම්පූර්ණයෙන් යන්න අමාරුයි. ඒ අදාළ බෙහෙත තිබුණ නැත්නම්, සෝදන කුඩු තිබුණ නැත්නම්, ඩිටර්ජන්ට් එක තිබුණ නැත්නම් අදාළ එක හාපි මොකක් හරි එක අපිට කියුල යවා ගන්නට බෑ නේද? ඒකේ බලය තියෙන්න ඕනේ. එතකොට තමයි ඒක වැදගත්. නැත්නම් ඒකේ බලය නැත්නම් අපි ගන්නෙ නෑ කඩේ. ඒ නිසා අපේ సంతానගත තියෙන රෝගය වෙන දැන් සමහර වෛරස් තියෙනවා. ඒකට පැනඩෝ මොකක් හරි මේ පෙති අරන් පැරසිටමෝල් අරන් හරියන්නේ නෑ. මොකද ඒකේ නැහැ වෛරස් එක නැසන බලය. ඒකට සුදුසු බලයේ තියෙන බෙහෙත ඉන්න ඕනේ. අපේ సంతానගතව තියෙන ක්ලේශ රෝගය දුරු කරන්නට සමර්ථ බෙහෙත් ටිකක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා ඒවල තියෙනවා. අකුසලයේ නැති කරන්නට සමර්ථ බව, කිවුල දුරු කරන්නට අර තියෙන ඩිටර්ජන්ට් මොන හරි ඒවාගේ තියෙනවා නම් ඒ සංයුතිය, ඒ බලය, ඒ වගේ අපේ තියෙන සීල සමාධි ප්‍රඥා කියන ගුණයන්ට තියෙනවා අකුසල යටපත් කරලා දුරු කරලා විනාශ කිරීමේ හැකියාව. ඒකට තමයි ආනුභවය කියලා කියන්නේ. අපි සාමාන්‍ය කෙනෙක් බාල බේත් හොඳ බේත් එහෙම කියනෝනේ. හොඳ බේතක් කියලා කියන්නේ ඒකේ බලය තියෙන හොඳට කියන එක. ඒක වැඩ කරනවා ඒ බෙහෙත. ඒ වගේ තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණධර්ම තුනට තියෙනවා අකුසලයෝ දුරු කරන නැසන බලය. ඒක තිබුණ නැත්නම් වෙන ප්‍රශ්නේ. ධර්මතාවයක් ලෙස ඒක එහෙම තියෙනවා. අපි දාර්ශනිකව බැලුවොත් මේක ඒක තියෙන ගුණයක්. ඒක තිබිය යුතුයි. ඒක තිබුණ නැත්නම් සීලයෙන් දුසිල් බව නැති කරන්න බැරි නම්, ප්‍රඥාවෙන් මෝහය දුරු කරන්න බැරි නම් මේක ඉවර, මේ රෝගය සුව කරන්න බෑ පිටු. ඒ නිසා මේක තියෙනවා එහෙම ගතියක්, අනුභවයක් තියෙනවා මේ ධර්මවල. ඒ නිසා ඒ ධර්ම අපිට පිහිටක් මතක තියාගන්න. සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපත්ති ධර්මයේ අපිට පිහිටක් වින්නතුනේ. ඒ වගේ ඉතර ප්‍රතිවේදය කියලා මොකද දැන් සීල සමාධි ප්‍රඥා වලින් මේක යටපත් කරනවා, දුර්වල කරනවා, තුනී කරනවා. මේ ක්ලේශ රෝගයේ සම්පූර්ණයෙන් නසන්නට සමර්ථවන්නේ ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා. ඒකට කියන මාර්ගය කියලා ලෝකෝත්තර. ඒ කරන්නට නිවන කියලා ධර්මයේ අරමුණු කරන්නට. ඒ නිසා නිර්වාණ ධාතුව ලෝකෝත්තර මාර්ගය, එයින් පසු පහළ වෙන මිදුණු සිත, මේ නව ලෝකෝත්තර ධර්මයත් අපිට තියෙන පිළිසරණක්. නිකං හිතන්න ඒක උපකල්පනයක් ලෙස, මේ කෙලෙස් කපන්නට කිසිම ක්‍රමයකින් බැරි නම් නේද සසරෙන් එතර වෙන්නට බෑනේ. එනිසේ ධර්ම රත්නයේ ගත්තම පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද. පරියාප්තිය ඉගෙන ගන්න. පරියාප්ති කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචනේ. අහලද මේ? ප්‍රතිපත්ති කියන්නේ සීල සමාධි ප්‍රඥා අපි පුරණ ගුණ. ප්‍රතිවේදය කියලා කියන්නේ ලෝකෝත්තර ධර්ම, මාර්ගඵල නිවන. මේ සීල සමාධි ප්‍රඥාවලට කෙලෙස් යට කරන්නට බැරි නම්, එමත් නැත්නම් සීල සමාධි ප්‍රඥා වලින් කෙලෙස් යට කරත් ලෝකෝත්තර ධර්ම වලට කෙලෙස් නැසන්නට බැරි නම් සසරෙන් එතර වෙන්න බැරි වෙනවා. එනිසා මේ ධර්මයන් තුල තියෙන මේ විශේෂ ගුණය අනුභවයේ නිසා මේ ධර්මය අපිට පිළිසරණක්. ත්‍රිපිටක ධර්මයත් හරියට මාර්ගයේ පෙන්වන්නේ නැත්නම් ඒ වැඩකුත් නැහැ. ත්‍රිපිටක ධර්මයේ තියෙන හරි මාර්ගයේ පෙන්න බව. ඒ නිසා මේ ධර්ම රත්නය අපිට තියෙන පිළිසරණක් වගේ. බුදුරජාණන් වහන්සේ තමයි පළවෙනි සරණ. මොකද ධර්මයේ උනා ධර්මයේ ලෙස තේරුම් ගත්තේ මේ අහවල් ක්ලේශයට, අහවල් දුර්වලතාවයට මේක තමයි පිළියම කියලා ඒ බෙහෙත ප්‍රිස්ක්‍රයිබ් කරේ, නැත්තම් යෝජනා කරේ, පෙන්නලා දුන්නේ. බුදුරජාණන්. උන්වහන්සේ නැත්තම් මොකක්වත් අපිට කරගන්න දෙයක් නැහැ. ඒ වගේම උන්වහන්සේට උනත් පෙන්වන්නට බෙහෙතක් තිබිය යුතුයි. උන්වහන්සේත් ඒක භාවිතා කළා තමන්ගේ රෝගය සුව කරගත්තා. අන් අයටත් රෝගය නම් කළා දුන්නා මෙන්න මේක පාවිච්චි කරන්න කියලා. ඒ බෙහෙතේ තියෙන අනුභවය නිසායි බෙහෙත් අපිට පිළිසරණ. තුන්වෙනි එක තමයි සංඝරත්නය. සංඝරත්නය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට ඒ බෙහෙත් ටික ගන්න අපිට උනන්දු කරවන පිරිස. බුදුහාමුදුර හැමදාම ඉන්නට බෑ. නිවන් මාර්ගේ යන්න උදව් කරනවා. ඒ වගේම සංඝරත්නය නිසා සංඝරත්නයේ පිළිසරණක් අපිට. මේ බෙහෙත් තුණ්ඩුව නැත්තම් ත්‍රිපිටක ධර්මයේ මෙතෙක්කල් ආරක්ෂා කරගෙන ආව ඒ සංඝරත්නය විසින්. ඒ වගේ මේක අර්ථකථනය කළ විවරණය කළ ඔබට දෙනවා. සා සීලාදී ගුණ පුරන්න තැන් හදන් ඉන්නවා. මේ අට සීල් ගන්න ඇදින පොයටනේ. මේ ඔක්කොම පිරිස් පන්සල නැත්තම් gedara ගණීද අට සීල්. දවස් දෙකක් ගණී යන්න බෙලේසි වෙන්නේ. ස්වාමීන් වහන්සේලා පන්සල් හදාගෙන මේ වගේ ප්‍රදේශවල ඒව ආරක්ෂා කරගෙන ඉන්න නිසා තමයි ওই පින්වතුන්ට ඇවිල්ලා සිල් ගන්නට බණ අහන්නට තැනක් තියෙන්නේ. ගෙදරක මෙහෙම බණ කියන්න අමාරුයි. පොදු පිට්ටනියකුණත් ඒක අර පන්සලේ වගේ එන්නේ නැහෙනේ. ඒ නිසා මහා සංඝයා විසින් මේ පන්සල් හදාගෙන නඩත්තු කරගෙන පවත්වාගෙන යාම ඔබලාට තියෙන පිළිසරණක් බලද. මහා සංඝ රත්නයේ මේ වෙනකන් ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරගෙන ආපු එක අපිට දෙන පිළිසරණක්. සංඝයා හිරි නැත්නම් මේ ත්‍රිපිටකේ ආරක්ෂාවින් නැහැ මතක තියාගන්න. ඒ වගේම මේ ස්වාමින් වහන්සේලා ඇවිල්ලා බණ ටික කියලා උනන්දු කරනකොට තමයි එන්නේ නේද අපිට මේක යන්න ඕනේ කියලා ගමන. මහා සංඝ රත්නයේ ලෝකෙන් අතුරුදහන් වෙච්ච දවසට මිනිස්සු කාලයක් ගුණ පුරයි වැඩිකල් යන්නේ නැතුව මේක අතුරුදහන් වෙනවා. ඕනම ධර්මයක ඕනම ආගමක පූජකවරු ඉන්න බෑ. එතකොට මේ ධර්මයේ තියෙන්නේ කතෝලික ආගමේ ගත්තත් නේ. Hindu ආගමේ, ඉස්ලාම් ආගමේ හැමකෙම ඉන්න ඔක පූජකවරු. මොකද ඒ කට්ටිය තමයි මේක අරගෙන ගියේ අයද කියලා මම බඩ ගොඩක්. කේවල නඩත්තු කරන්න, දරුවෝ මේව කරන්න, පවුල් පවත්වාගෙන යන්න. ඔවුන්ට ඕනේ ඒවත් කරගෙන මේ ධර්ම මාර්ගයේ යන්න. ඒක තමයි ගෘහ ජීවිතය කියන්නේ. නමුත් ඒකටම සම්පූර්ණයෙන් කැපවෙච්ච පිරිසක් ඉන්නට ඕනේ. එතකොට තමයි ඒක අරගෙන යන්නේ. ඒක ජීව රුධිරේ නාලේ තියෙන එතන. එනිසා බුද්ධ ශාසනය ඉදිරියට අරගෙන යන්නේ ශාසන භාරධාරීත්වයෙන් මේක අරගෙන යන්නේ මහා සංඝරත්නය. මහා සංඝරත්නය හිටපු නිසා තමයි අවුරුදු 2500කට පස්සෙත් අද බුද්ධ ශාසනය මෙතන රෝහලේ බෙහෙත් ගන්නෙ. වෛද්‍යවරයාද පිරිනවම් පාන්නේ? මේක නැතිවිලා බුදුරජාණන් කරන පාර්ණේ නේද උන්වහන්සේ. උන්වහන්සේගේ ඒ තොරතුරු අරගෙන මේ ශාසනය පවත්වන්නේ මහා සංඝ. එනිසා මහා සංඝයා ඔබට පිළිසරණක් මතදිය. අද කාලේ මොන මොන අඩුපාඩු එක අහන්න ලැබුණත් මේ පන්සල් ටික තියෙන නිසා තමයි ගුණ පුරන්න පුළුවන් වෙන්නේ. ගන්න හොඳයි. බෝධි පූජාවක් තියාගන්න, අටසිල් සමාදන් වෙන්න, පන්සලට ඇවිල්ලා දරුවගේ උපන්දිනයේදී විභාගයට කලින් වන්දනාවක් කරලා යන්න, හිත සකස් කරගන්න, ප්‍රශ්නයක් ආව වෙලේ හිත සනස ගන්න, මේ නිෂ්කලංක පරිසරයක් සුදුසු තැනක් තිබිය යුතුයි. ඒක පවත්වන්නේ මහා සංඝ රත්නය. උනාසලා තමයි ඇවිල්ලා මේ බණ ටික කියලා අපි උනන්දු කරවලා ගන්නෙ. ඒ නිසා සංඝයා ඔබට පිළිසරණක්, තේරුණා? බුදුන් ඔබට පිළිසරණක්, ධර්මය ඔබට පිළිසරණක්, සංඝයා ඔබට පිළිසරණක්. විශේෂ පිළිසරණ තුන සංගයාගේ මොකක්ද දන්නවද? මේ ධර්ම මාර්ගයේ මට ඉදිහිල්ලා දුක කෙලවර කරගන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙන්නේ සංගය නිසා. බුදුරජාණන් වහන්සේ විශේෂ උත්තමයක පාරමී පිරපු උන්වහන්සේ නිසා මේ ධර්ම මාර්ගය අවබෝධ කරගෙන සසරෙන් එතර වුණා. සමහර අයගේ ප්‍රශ්නයක් තමයි මේක බුදුහාමුදුරුවෝ විතරක් පුළුවන්, අනිත් අයට බැරිද මේ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න? එතකොට බුදුහාමුදුරුවෝ නෑ නෑ මම විතරක් නෙවෙයි, මගේ ශ්‍රාවකයෝ සිය ගණන් දහස් ගණන් මේ ධර්මය අවබෝධ කරලා තියෙනවා. භික්ෂුන්, භික්ෂුණීන්, උපාසක උපාසිකාවන්. ඒක ඇහෙනකොට එනවා, එහෙනම් මටත් පුළුවන් මේ හාමුදුරුවොත් මම වගේම ගිහි ජීවිතයක් ගත කළ මහාන වෙච්ච කෙනෙක්, අපේ යාළුවෙක්, අපේ හිතවතෙක්, උන්වහන්සේට බැරි නම් මට බැරි මොකද? පුළුවන් නම් මට බැරි මොකද? සංඝයා නිසා ධර්ම මාර්ගයේ ගමන් කරන්නට විශ්වාසය එනවා. මටත් පුළුවන් කියලා. විශ්වාසීතාව වැඩගත්. යන්න ඕනේ කියන හැඟීම එනවා. යන්න පුළුවන් කියන විශ්වාසය දෙකක් මේක. එනිසා මහා සංඝ රත්නය අපිට තියෙන පිළිසරණක් මතකයි. ඊළඟ පිළිසරණ තමයි කවුද? තමන්ගේ ක්‍රියාව. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ අත්තාහි යත්ත නූන්නහතු. ඒකට කියනවා කර්මය කියලා පිළිතුරු. කර්මය කියලා කියන්නේ පෙර කරපු කර්මයක් පිළිසරණක්. හොඳ තැන්වල ඉපදිලා ප්‍රතිරූපදේශී ඉපදිලා හොඳ ගෙවල් දොරවල ඉපදලා හොඳ මව්පියෝ ලැබිලා අපිට මේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් උනේ පූර්ව පිනක් තිබිලා තියෙනවා. මේ ජීවිතේ සියල්ල පිනෙන් හෝ පවෙන් වෙනව නෙවෙයි. නමුත් මේ ජීවිතේ ඉදිරියට ගිහිල්ලා මේකෙන් ප්‍රතිඵල ගන්නට නම් ප්‍රතිඵල ලබා ගන්නට නම් අර කලින් කිව්වාගේ තමන් මහන්සි වෙන්න ඕනේ. එතකොට තමයි මේ බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ගන්නට පුළුවන්. මොනවද ප්‍රතිඵල? කෙලෙස් රෝගය අඩු කරලා සතුටින් ඉන්නට පුළුවන් වෙන්නේ. දවසක සංසාර දුකේ අවසන් කරන්නට පුළුවන් වෙන්නේ. ඒක කරන්නට ඔබ යෙදෙන්නට ඕනේ. ඒ නිසා ඔබ තමයි ඔබගේ පිළිසරණ අන්තිමට. බුදුන් දහම් සඟුන් සිටියට පිළිසරණ ලෙස තමන්ගේ පිළිසරණ තමන් සකස් කරගත යුතුයි. ජේතවනාරාමයේ අල්ලපු ඉඩම හිටියේ කවුද? චුන්ද සූකරික. මොකද්ද කරේ? ඌරු මරපු එක. අපේ ගෙදරට අල්ලපු වැටේ බුදුහාමුදුරුවෝ හිටියා නම් කොහොමද කරන්නේ? දීපාර දන් දීලද නැහැ. ඈ? පන්සලේ මෙදීනේ. අතු ගායි දන් දෙයි දැක ගනේ හිතන්නක අල්ලපු ගෙදර තමයි ජේතවනාරාම දැන් හිතනකොට තමාරු හිතරනේ. රාතන් වහන්සේලා වඩිනවා. ඒ සෝයිනාසලම දුරිනම් වඩම්මනවන අපිද? එහෙම නෙවෙයි අල්ලපු වැටේ ජේතවනාරාම විදි මොකද වෙන්නේ? ඈ? එහෙම හිටියානම් සමහර මහානත් වෙයි කට්ටිය. දැකලා. මේ තියෙන සැපේ උන්වහන්සේලාගේ සතුට දැක්කන ධර්මයේ නිතර ඇහෙනවා. බුදු රස් දකිනවා. බුදු බුද්ධ ආශ්චර්ය දකිනවා. ඔය මගේ හිතවත් සවන්නාස කෙනෙක් ඉන්නවා පෙර භවයන් බලපු නේපාල ජාතික. උනාසෙ මට එකපාරක් කිව්වා කාශ්‍යප බුද්ධ ශාසනයේදී දැක්ක බුදුහාමුදුරුවෝ කියලා. මේ බුද්ධ ශ්‍රීය ගැන විස්තර කරනවා කිසිදු මම සවන්නාස උනාස කියනවා මට සවන්නාස දෙවියෝ බ්‍රහ්මියෝ දිවසින් දැකලා තියෙනවා. මෙහෙම රූපයක් මම දැකලා නැහැ. බුදුරෙගේ රූපේ. ඒ බුදුරජාණන් වහන්සේගේ රූපකය දකිනකොට හිතෙන්නේ ඒකේ රාගයක් එන්නේ නැහැ. මට හිතාගන්න බෑ කොහොමද ඒකේ ද්වේෂ කරේ මිනිස්සු කියලා. දේවදත්ත කාශ්‍යප බුද්ධ ශාසන. බුදුහාමර රූපේ. ඒ රූපේ දකිනකොට හිතෙන්නේ සියල්ල අතහැරලා මේ පුද්ගලයා ඉදිරියේ සරණ යා යුතුයි. ඒ වගේ බුදුවරයෙක් අපේ අල්ලපු වැටේ හිටියානම් තරම් නම් ලාභය. හැබැයි ජේතවනාරාමේ අල්ලපු වැටේ හිටිය මිනිසයා අවුරුදු 55ක් ඌරු මරුවා. එක දවසක් බත් හැන්දක් දීලා නැහැ. අඳුමතරමේ තමන් මරපු ඌරෙක්ගේ මස් ටිකක් හද පූජ කරා. එහෙමවත් නැහැ. අන්තිමට නිරේ උප්පත්තිය ලැබුවේ මැරිලා. සමතක තියාගන්න බුදුන් දහම් සඟුම් ලෝකේ විරාජමානව වැඩ හිටියත් ඉස්පිරිතාලේ නගරේ තිබුණත් ලෙඩේට බෙහෙත් ගන්න ගියේ නැතිනම් ගෙදරම මැරිලා යනවනේ. ගෙදරම අසාධ්‍යද? අහනවා ගියේ නැද්ද ඉස්පිරිතාලේ? නෑ ඕවට ගිහලා තේරුම්ක් නැහැ. මම කරගන්න මොනව කරන්නද? බලෙන් අරයි බලෙන් අපි ඉස්පිරිතාලේ බලෙන් ගදෙක් කන්න කොහොම මොනව කරන්නේ? බුදුන් දහම් සඟුන් ලෝකේ වැඩ ඉන්නකොට ශාසනයේ නැමැති රෝහලට ඔබ යා යුතුයි, ඔබෙහි පිළිපැදිය යුතුයි, ඔබෙහි හැසිරිය යුතුයි. තමයි කිව්වේ කම්මස්ස කම්ම යෝනී කම්ම බන්දු කම්ම පටිසරණෝ. මහණෙනි, සත්වයා තමන්ගේ කර්මය පිළිසරණ කොටත්තක්. කර්මය කියන්නේ තමන්ගේ ක්‍රියාව කියන එකයි. ක්‍රියාව අනුව තමයි දියුණුව පිරිහීම. භික්ෂුන් වහන්සේ කෙනෙක් සතුටින් ඉන්නේ හරියට සිල් ගුණ පිරුවොත්, සතුටින් ඉන්නේ හරියට ධර්ම ඉගෙන ගත්තොත්, සතුටින් ඉන්නේ ප්‍රතිපත්තිය පූර්ණය කරොත්, මහානකම හරියට රැක්කොත්, එහෙම නැත්නම් ධ්‍යාන බ්‍රාර්ගඵල වලට යන්න බෑ, සමාධිය ඇති කරගන්නට බෑ. පූර්ව පිනත් බලපානවා, උපකාර කරන්න. නමුත් ප්‍රධාන වශයෙන් බුද්ධාන ඵලෝප ජීවි වෙත්ත මිනිසුන්ට මේ ජීවිතයේ ඔබ කරන ක්‍රියාව අනුව තමයි සාර්ථක අසාර්ථක බව. ව්‍යාපාරවලත් එහෙමනේ. ව්‍යාපාරයක් සාර්ථක අසාර්ථක වෙන්නේ කොහොමද? ඒක යෙදුවේ කොහොමද කරේ? පෙර කර්මයට දාන්නේ නෑනේ. ලොකු ලොකු ව්‍යාපාරින් ඉන්නනේ, අධ්‍යක්ෂක මණ්ඩලේ ඉන්නෝනේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ හොඳ දැන් ව්‍යාපාරේ අලාභ වෙලා ඈ පාඩු වෙලා ලොක්ක දැන් කැඳවලා ඔක්කොම බෞද්ධයෝ ටික අධ්‍යක්ෂක මණ්ඩලයේ කියයිද, සර් අපේ පෙර කර්මයට තමයි මේක පාඩු උනේ, පිළිගනිද ලොක්ක? රටේ ලොකු ව්‍යසනයක් වෙනවා. කැබිනට් මණ්ඩලෙ ඇවිල්ලා ජනාධිපතිට කියනවා අපේ කර්මේ පිළිගනිද, ඔය කට්ටිය පිළිගනිද? එනිගා ආරක කරේනේ, අතන තීන්දුව ගත්තේ නැහැ, අතන මේක ගත්තේ නැහැ. ඒක මොකද්ද මේ කියන්නේ? ඔබලා හරියට ක්‍රියා කරේ නැහැ. එනදොස් කියනවා. එගෙන කරන්නේ. පෙර කර්මෙට දාන්නේ අපි. පෙර කර්මේ වැඩ කරනව නැහැ නෙවෙයි, පෙර කර්මේ තියනවා, කර්මේ තියනවා. ඒකෙන් ඒවා විශේෂ අවස්ථා. ඔය පෙර කර්මේ ලොකුවට වැඩ කරන්නේ කොහොමද දන්නවද? කොච්චර කොච්චර මහන්සියලා කරත්, නැවත නැවත කරත් ඔන්න අසාර්ථකයි. ඒක නිසා මොකක්hari කර්මයක් වෙන්නේ. එහෙමයි අපි හිතන්නේ. සමහර අය කොච්චර රිස් ගත්තත් සාර්ථක වෙනවා. අරගෙන ගහපු බඹරේ නේ වැල් එක ගහුවත් කරගෙනවා මම කියන්නේ. ආ එතකොට එනවා පිර පිනුත් ඇති මෙයාට. එන වාසනාව තියෙනවා. බොහෝ නූලෙන් බේරිලා තියෙනවා. එහෙමද? බහුතරයකට එහෙම නෑ. බහුතරයේ දියුණුව පිරීම තීරණය වෙන්නේ අපි ගන්න තීරණ මත. ඒවා කර්මයට පෙර කර්මයට දාන්නට බෑ. ඒක හොඳම තේරුම් ගන්න රාජ්‍ය පාලනයේදී. රාජ්‍ය පාලනයේදී මොනවා හරි වෙච්ච ගමන් අපි දොස් තියනවා නම් රජයට, කැබිනට් මණ්ඩලයට අපි කර්ම කියන්නේ කියන්නේ අපේ කර්ම එහෙම නිකම්මඩ කියවි ඉතින් කර්ම කියන වචනය. නමුත් ඒ වුණාට අපි ඡන්දෙන් පරද්දනවා නේද? මොකද ඇයි අර තීරණ ගත්තේ නැහැ, මේක කරේ නැහැ කියලා අපි තීරණය කරනවා. මොකක්ද මේ කොතනද ඉන්නේ? ඔබ ඔබගේ බලය රැකෙන්නේ ඔබගේ ක්‍රියාව මත. එහෙමනේ කියලා තියෙන්නේ. ඊළඟ පාර දිනන්න ඕන නම් මේ ක්‍රියා ටික කරන්නට ඕනේ. ඒ වගේම තමයි අපේ ජීවිතේ ආර්ථික වශයෙන් සාර්ථකත්වය තීරණය කරන ඔබගේ ක්‍රියා ටික, ඔබගේ තීරණ ටික ව්‍යාපාරයේ. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේ කෙනෙක්ට ආධ්‍යාත්මික සැපය තීරණය කරන්නේ උන්වහන්සේ ගන්න ක්‍රියාමාර්ග. සිල් රකින්නවද නැද්ද? බණ කියනවද? ධර්ම ඉගෙන ගන්නවද නැද්ද? ගුණ ගුණ ධර්ම පුරනවද නැද්ද කියන එක මත තීරණය වෙනවා. තුම් මේ කිච්ඡං ආතප්පං අඝාතාරෝ තථාගත මහණෙනි, නුඹලායි මේ මාර්ගය ආයුත්තේ. මම මාර්ගය පෙන්වුවා විතරයි, මම මාර්ගය දේශනා කරා විතරයි, දැක්කුවා විතරයි. ඒ නිසා හතරවෙනි සරණ තමන්ගේ ක්‍රියාව. ඒක තමයි අර බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන සරණ යනවා. හැබැයි මගේ ක්‍රියාව එහෙම සරණ යන එක නෙවෙයි, ඒක ඉතින් කරන්නට ඕනේ. ඒක සරණ එහෙම හිතන එක නෙවෙයි, සරණ ඒක කරන්න. මේක සරණක් පිළිසරණක් මතක වෙන එක. ඒක හතරවෙනි සරණ අපිට තියෙනවා. ඒව දේශනා කරේ අත්තාහි අත්ත නෝ නාතෝ ඔන්න මේ දේශනා. කම්ම පටිසරණෝ තුම් මේ කිච්චං ආතප්ප අඛාතාරෝ තථාගතමි මුනි බුද්ධ දේශනා. අත්තාහි අත්ත නෝ නා තමම්මයි තමන්ගේ පිහිට සරණ. තමන්ගේ රූපේම නෙවෙයි, මේ කියන්නේ ක්‍රියාව. තමන් හරියට වැඩ කරනවා දිච්චරයි. තොටමයි තමයි සාර්ථක. දරුවෙක්ගේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ මොකද්ද? පෙර පිනද මහන්සියලා පාඩම් කරන්නේද? පාඩම් කරන්නේ. පින තියෙන්න ඕනේ. මම නැහැ කියන්නේ උපත්යල් ලැබලා හොඳ නෝණක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. නමුත් එහෙම තිබුණා කියලා පාඩම් කරේ නැත්නම් විභාග පාස් වෙන්න බෑ. විභාග පාස් වෙන්න ඉදිරියට යන්න බෑ. දරුවා කොහොමද ඇවිල්ලා දැන් අපි ඔක්කොම බෞද්ධ හොඳට ඉන්නකොට ලකුණු අඩු වෙලා ඇවිල්ලා රිපෝට් එක දීලා. මොකද ලකුණු අඩු? මගේ පෙර කර්මය කිව්වොත් එහෙම පිළිගන්නවද?
අපි ගහලා බලලා ඉන්නේ පාඩම් කරේ නැහැ, පල්ලි ගියේ නැහැ, කොල්ලෝ එක්ක රැවුම් ගැව්වා, අන්න ටීවී බැලුවා. අපි එහෙමද කියන්නේ? අපි කියන්නේ ඔයගේ ක්‍රියාවට බලන්නේ. දොස් කියන්නේ ක්‍රියාවටනේ.
අන්න අර ළමයා නම් හොඳට ඉගෙන ගන්න එකේ එයා පාඩම් කරා. එහෙම කියන්නේ අර ඉගෙන ගත්තානේ එයාට පොත ලකුණු තියෙනවා. එයා වාගේ දඟලන්නේ නැහැ. පන්ති ඉගෙන ගන්න අවධානය දෙනවා. එහෙමද කියන්නේ? ගුරුවරයෙකුත් එහෙමද කියන්නේ? කොතනද ප්‍රේස් එක වර්ණාව නිග්‍රහය එන්නේ කොතනද? ක්‍රියාවට. ඒ ක්‍රියාවෙහි ඉගෙන ගන්න කරුණු තුනක් තියෙනවා වැදගත් වෙන. මතක තියාගන්න. තමන්ට පිහිට පිණිස තමයි තමන් ක්‍රියාවනේ. ඒ කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු තුනෙන් තමයි සාර්ථකත්වයේ තියෙන්නේ. මොකද්ද තුන? චේතනාව, වීරිය, ප්‍රඥාව. මතක තියාගන්න ඒ කරුණු. හතරවෙනි සරණ මේ කියන්නේ. අප පටන් ගත්තේ බුද්ධ ශාසන ඉස්පිරිතාලෙන්නේ. අමතක කරන්න එපා මුල. බුද්ධ ශාසන ඉස්පිරිතාලට එනවා. ලෙඩේ මොකද්ද? සංසාර මොනවද? රෝග දෙක මතකද? හිතේ තියෙන කෙලෙස් සහ එන්නට නියමිත දුක්ඛය. ඒකෙන් ප්‍රධානෙන් අපි සුව කරන්න ඕනේ මොකද්ද? හිතේ තියෙන කොහොම හොඳයි තියෙන කෙලෙස්. ඉස්පිරිතාලේ මොකද්ද? බුද්ධ ශාසනය. හරි. කවුද වෛද්‍යවරයා? තථාගතයන් වහන්සේ බුදුරජාණන්. මොනවද බෙහෙත් ටික? ප්‍රිස්ක්‍රිප්ෂන් එක ඈ ත්‍රිපිටකයනේ. ඊට පස්සේ මේ මොනවද අපි මේ කරන්නේ? ප්‍රෙස්ක්‍රිප්ෂන් එක කියන එක සිංහල භාෂාවෙන්. ඊට පස්සේ බේට් ටික මොනවද? සීල, සමාධි, ප්‍රඥා. ඒ දුරු කරන ලෝකෝත්තර ධර්ම. හෙදියොටෙක් කවුද? මහා සංඝ. මේ මහා සංඝර හෙදියෝ කියන්න එපා. ඊට පස්සේ මහා උදාහරණ මේ ගන්න. උදාහරණ මේ උපමාව ගන්න. සමහර උපමා දෙන දෙන අටුවයි බුදුහාමුදුරුව වෙලෙන් දෙක් ලෙසම. ඒ උපමාය ඒක. වාවෙදී උපමාලස ගන්න එක ඊට පස්සේ භාවිතා කරන්න යන්න එපා. මහා සංගරත්නේ හෙද කට්ටිය. ඊට පස්සේ තමන්ගේ කල් ක්‍රියාව තමයි තමන්ගේ ක්‍රියාව. බුදුන් සරණක් වුණා. මොකද මේ වෛද්‍යවරයා නැත්තම් මේක හොයාගත්ත නැත්තම් මොනවත් කරගන්න බෑ. ඉස්පිරිතාලේ පිහිටවෙ නැත්තම් මොනවත් කරගන්න බෑ. බුද්ධ ශාසනය පිහිටව බුදුහාමුදුරුව. මේ රෝගේ හොයාගත්ත, බේත හොයාගත්ත, මාර්ගේ හොයාගත්ත, ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලීවා. මොකද කියන්නේ? ඒක බුහෙත් තින්ඩුව ලිව්වනේ. බෙහෙත් ටිකක් තියෙනවා. බෙහෙත් වලක් තියෙනවා අනුභවය. හොඳ බෙහෙත් වෙන්නට ඕනේ. සීලයේ තියෙනවා දුසිල් බව නැති කරන හැකියාව. සමාධියේ තියෙනවා නීවරණ නැති කරන හැකියාව. ප්‍රඥාවේ තියෙනවා මෝහය නැති කරන හැකියාව. හොඳ බෙහෙත්. නිකම් බෙහෙත් නෙවෙයි. හොඳ බෙහෙත්. හොඳ වයිට් නර්ස්ලට ගුත්, හෙලියුට ගුත් තියෙනවා. මේ ඉස්පිරිතාලේ වෛද්‍යවරයා නැති කලින් පවත්වාගෙන යනවා නේද? වෛද්‍යවරයා පිරිනමන් පාල. ඒත් පවත්වාගෙන යනවා අපි මේ බුද්ධ ශාසනය. ඉස්පිරිතාලේ පවත්තන් යනවා. බේට් ටික තියෙනවා. බේට් ටිකත් අපි ප්‍රිස්ක්‍රයිබ් කරනවා මේ විදිහටම. උපදෙස් දෙනවා වෛද්‍ය මේ රෝගියාට. එසම වෛද්‍ය වේ මහා සංඝරත්න පිළිසරණක් ඔබට. තැන් හදලා තිනවා මේ. සීල් ගුණ පුරන්න බණ අහන්න සීල් රකින්න. ඊට පස්සේ හැබැයි තමන් හතරවෙනි පිළිසරණ තමයි. තමන් තමන්ට පිළිසරණ. ඒක අපි කියන තමන්ගේ ක්‍රියාව. තමන් තමන්ට පිළිසරණ කිව්වොත් කමක් නැහැ. එහෙම තමයි කියලා දෙනත් අය උතර. ඒකේ අර්ථය තමයි තමන්ගේ ක්‍රියාව කියන්නේ. තමන්ගේ ක්‍රියාව. තමන් කොහොමද ඉන්නේ? උපතින් නම් තමන්ට ඉන්නවනේ. එහෙම ඉතින් කියලා හරියන්නේ නැහැ. තමන් හරියට වැඩ කරන්න ඕන. ව්‍යාපාරයක් කරන්න ගියත්, නිවසක වුණත්, දරුවෙක් වුණත්, භික්ෂුවක් වුණත්, උපාසක උපාසිකාවක් වුණත් ඒ අදාළ ශිස්ත්‍රයේහි සාර්ථක වෙන්නේ ක්‍රියාවනුව. සමහර කෙනෙක් ආර්ථික වශයෙන් සාර්ථක වෙනවා, ආධ්‍යාත්මික අසාර්ථක. මරු ආධ්‍යාත්මික හොඳ නැන ආර්ථික අසාර්ථක. එහෙම වෙන්න පුළුවන්. ඒකෙන් තමන් දක්ෂ වෙන්න ඕනේ. ගෙදර වැල් ටිකක් කෙරිලා, යුතුකන් ටිකක් ස්වාමියාට ඉෂ්ට කරලා, එහෙම වෙන්න. දරුවන්ගේ බලවත් ධර්ම මාර්ගය යන්නට ඕනේ. අපි අනුමත කරන්නේ ගෙදර තියෙන වගකීම් ටික බැහැර කරලා ඒවා අතහැරලා ධර්ම මාර්ගය දෙන එකට. එහෙනම් මහාන වෙන්න. එහෙනම් මහාන වෙන්න තෝ. මහාන කමේ ඉඳලා ගෙදර වැඩ කරන්න බෑ. එහෙනම් ඉතින් තේරුවන්නේ. බැලන්ස් කරගන්න ඕනේ ටික. වික්ෂුන් වහන්සේ සමාජ සේවයක් කරන්න වෙනවාද? ඒක තේරුවන් සාමාන්‍ය. මේකත් එක්තරා විදිහක සමාජ සේව බණ කියන එකක් නේ. එක විදිහකට ගත්තම උපදෙස් දෙන්න වෙනවා. පාසල් වලට උපදේශන දෙන්න වෙන දරුවන්ට දහම් පාසල් ටික තියන්න වෙනවා. ඒක සමාජ සේවය. අද කාලේ කරන්න ලාදුනේ. ඒක අපේ සමාජෙත් එක්ක බඳ වෙලා තියෙන එක වළක්වන්න බෑ අපිට. ඒකත් බැලන්ස් කරගන්න විචුන් හසෙන් බැලන්ස් කර සමබරව කරගන්නට ඕනේ තමන්ගේ ප්‍රතිපත්තියත් එක්ක. ගිහි අයත් සාසනයට උදව් කරමින් සාසන මාර්ගය යනකොට තමන්ගේ නිවසේ තියෙන වැඩ කටයුතු ටිකත් කරගෙන යන්නට ඕනේ. රටට වෙන්න ඕනේ සේවය, ප්‍රදේශයට වෙන්න ඕනේ සේවය, ගමට වෙන්න ඕනේ ඉවත් කරන්නට ඕනේ. එහෙනම් තමයි පරිපූර්ණ මිනිස්සු කියලා කියන්නේ. දැන් හැමෝටම රුචි වෙන්නේ. වෙලාවක හිතනොත් නෑ මට මේ ඔක්කොම කරදරයි මේ වැඩ මට ධර්ම මාර්ගෙම යන්න ඕනේ. ඒක පුළුවන් ටිකක් වයසට යනකොට දරුවන්ට වගකීම් බාර දීලා ඉස්සර සමහර ප්‍රදේශවල ඉතින් දරුවෝත් රැක බලා ගන්නවා. ඒතර දරුවන්ට දිනුවද අම්මව රැක බලාගෙන දැන් අම්මා බණ භාවනා කරගෙන ඉන්නවා තාත්තා ඒක හරි. එයම පිළිගන්නවා ඒක. මේ දරුවෝ කුඩා කාලේ ඔක් කරන්න යන්න බෑ. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නෑ. වගකීම් පැහැරෙලිය වෙනවා. ඒ වගේම එහෙමත් කරදරයි නම් ඒත් කරදරයි මේ මුණුබුරන්ගේ ඔක්ක මට මේ පුරා ගන්න බෑ. එහෙනම් මහාන වෙන්න නැත. පොඩ්ඩක් පැත්තකට වඩා. ඒක තමන් ඒක කතා බහ කරලා තීරණය ගන්නට. එන්නේ මාපි මහානලා ඉන්නේ ඒක. මේ වැඩේ ගෙදර ඉඳලා කරන්න බැරි නිසා තීරණය කරා යන්න ඕනේ. ගෙදර ඉඳලා මේ වැඩේ කරන්න ගියොත් වැඩේ අසාර්ථක වෙනවා. මේ මට්ටමේ පුළුවන් බණ කියන්න පුළුවන් ගිය කෙනෙක්ට. නමුත් ඒකේ බැලන්ස් කරන නිසා ඒක අපි දැනගන්න ඕනේ. ඒක විශේෂයෙන් ඊට පස්සේ මම කියන්න හැදුවේ තමන් එක එක ශේස්ත්‍රවල සාර්ථක වෙන්නේ තමන්ගේ ක්‍රියාව මත. පුරාණ කර්මයේ උපකාරයක් තියෙනවා බුදුතුන් නැතුව නෙවෙයි. අකුසල කර්මවල බාධා තියෙන්නට පුළුවන්. නමුත් අපි කාගෙන යන්නට ඕන විකල්පයක් නෑ. අකුසල කර්ම තිබුණත් ඔබ කරන්නට ඕනේ. කරන්න මොනවද කරන්න? පාපයක් තියෙනවා අසාර්ථක වෙන. එහෙම කියලා සල්ලි නොහා ඉන්න බෑනේ. රැකියා නොකර ඉන්න බෑනේ. ඉතින් කරන්න වෙනවා. ආයෙ නිසා ක්‍රියාව. ඒ ක්‍රියාවේ හොඳට මතක තියාගෙන අවසාන කරන මං කියන්නේ ඒ ක්‍රියාවේ තියෙනවා වැදගත් අංග තුනක්. මොකක්ද ඒ අංග තුන? චේතනාව මතක තියාගන්න. චේතනාව, වීරිය, ප්‍රඥාව. කියන්න බලන්න. චේතනාව, වීරිය, ප්‍රඥාව. හතරවෙනි සරණ මේ කියන්නේ. කොහොමද ඒක උපමාවකින් අපි දක්වන්නේ? ඒක උපමාව දක්වන්නේ බාසුන් නැහැගේ උපමාව. බාසුන් නැහැට ගයක් හදන්න බාර දෙනවා. අයිතිකාරය දැන් දෙනවා. ගිවනවනේ සල්ලිනේ. ප්‍රධාන බාස් කියලා හිතන්න. ඒ සල්ලි වලින් තමයි ඊළඟට මාස ගානක් අවුරුදු ගානක් ලක්ෂ ගානක් හම්බ වෙන ගන්නේ ආට ගිය හැදුව. කොන්ත්‍රාත් කරුවෙක් කරම ඔක්කොරි තමයි. මේක සල්ලි ටික හම් වෙන්නේ කෙරෙන්න ඕනේ පළවෙනි වැඩි මොකද්ද? ගේ හදන්න ඕනේ. ක්‍රියාව කරන්න ඕනේ. ඒකට තමයි චේතනාව කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් intention කියලා. චේතනාව කියන්නේ යම් කිසි ක්‍රියාවක් කිරීමට තියෙන චිත්ත වේග ඕනෑකම. කිරීමේ අදහස චේතනාව. චේතනාව තිබුණ නැත්නම් මොකක් කෙරෙන්නේ නැහැ. එනවා මහත්ය මෙහෙමයි මෙහෙමයි ඉත වැඩක් නැහැ නේ. ගියේ හැදලා නැත්නම් වැඩක් නැහැ. ඇඩ්වාන්ස් ගනි මොන හරි කරලා තල්ලි දෙන්න බෑ ඔක්කොමද. ඉත ගියේ හැදෙන්න එපයි. යන්න ඕනේ වැඩේ කරන්නට ඕනේ. හැබැයි වැඩේ ආරම්භ කරාට මේ ගියක් හදනවා කියන එක දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් එකක් නේ. මාස ගාණක් විතර යන්නේ. ඒක ලොකු නම් අවුරුද්දක් විතර යන්න හිතුවා. ආරම්භ කරපු දේ අවසානයේ දක්වා කරගෙන යා යුතුයි. අද කරනවා හෙට නෑ. තව මාසෙක එහෙම ගෙවල් හදන්න බෑ. අර මොනස වෙන කෙනෙක්ට බාර දෙනවා නේද? ඒක දෙන්නේ නෑනේ බාස්. ලේඩ තිබ්බත් ප්‍රශ්න තිබ්බත් කොහොම හරි අවුව වැස් දුණට ටිකටම එන්න ඕනේ. මෙතන වීර්යය කියලා කියන්නේ. වීර්යය කියන්නේ අර්ථය තමයි පින්නතුනි. ආරම්භ කරපු දේ අවසානයේ දක්වා කරගෙන යෑමට සිත තුල තියෙන බලය. කිරීමේ ඕනකම චේතනාව. චේතනාව තිබුණාට ලොකු වැඩ එකපාර චේතනාවන් විතරක් කරන්න බෑ. ඒකට වීර්යය ඕනේ. වීර්යයෙන් තමයි මේක අවසානයේ දක්වා පමුණුවන්නේ. ගෙන යන්නේ. ආරම්භයේ සිට අවසානයේ දක්වා මේ කටයුත්ත කරගෙන යන්නට උපකාරක චිත්ත බලය ප්‍රයෝගය සිත ඔසවා තබන බලය තමයි වීර්යය කියලා කියන්නේ. සබීරියෝනි සල්ලි ටික ගියද? තුන්වෙනි එක ප්‍රඥා. ගේ හදනකොට මිත්‍යාවක් එතනින් ඇදයි වහලේ ලීක් නමුද සම්පූර්ණ සල්ලි දෙන්නේ නැහැ. අරගෙන මක බාස දුවයි කියලා කියන්නේ. එහෙම වුණොත් නැහැ.
හරියට හැදිලා තියෙන්නට ඕන. ඒකට නුවණ ඕනේ, දක්ෂතාවය ඕනේ, දැනුම ඕනේ, ස්කිල් එක ඕනේ, පුරුද්ද තියෙන්න. ඔක ප්‍රඥාවෙන් අපි ගන්න යමු. නුවණ යොදලා තියෙන්නට ඕනේ. එතකොට තමයි සාර්ථකව වැඩේ සිද්ධ වෙන්නේ. ප්‍රශංසා කරලා අදාළ මුදල හෝ ඒතනත් වැඩි පුරක් දෙයි. රජ කෙනෙක් කියමුනම් තවත් සතුටුලා තවත් දෙනවා.
ඕනම ක්‍රියාවක, ඕනම ව්‍යාපාරයක ඔබ වැඩේ කරන්න ඕනේ. ඒක දිනපතා කරමින් අවසානයේ දක්වා ගෙනියන්න ඕනේ. සහ ඥානයෙන් කරන්න ඕනේ. වෙළඳාමක් කරනකොට කොහොමද ඒ අදාළ දේ තියෙන්නේ? මං කියන්නේ කපටිකම කියන එක නෙවෙයි මම කියන්නේ.
හරියට ඉන්වෙස්ට් ආයෝජනය කරන්නට, සුදුසු බඩු ගන්නට ඕනේ.
වගාවක් කරනකොට මේ කාලේ ගැලපෙන්නේ මොන භෝගයද කියලා තියන්න මේ තීරණය කරන්න ඕනේ. රැල්ලට යන එක නෙමෙයි තියෙන්නේ.
දුර දෙක හිතන්නට ඕනේ. අද මේ කට්ටිය මේවා දානවා නම් මම මේවා දාන්නට ඕනේ. ඒක ඥානෙයි. හાર્ඩ්වෙයාර් එක කිසි තව හાર્ඩ්වෙයාර් එකක් දාන්න යන්නේ නැහැ අපි. ඒකට හાર્ඩ්වෙයාර් එකක් ගන්න එනකොට අවශ්‍ය වෙන බඩු ඒක ටික දාන්න. ඒවලින් නෝන කියලා කියන්නේ. සමහර තැන් වල තියෙන පුළ එකම වගේ බඩු ගොඩක් තියෙන කඩ ඒවත් වෙන වෙලෙත් එකම ඒ පාරේ ගියාම ආඩ්වෙයාර් විතරයි. එහෙම තියෙන තැන් තියෙනවා කොළඹ පැත්තේ. නමුත් සාමාන්‍යයෙන් තමාරු හිතනවා නෑ අපි මේ දැන් ළමයි ඉස්කෝලයක් ඉස්සරහා නම් මොන හරි වෙන රස කැවිලි කඩයක් උදාහරණ. ඒක ළමයි දෙකෙන් එන ආදායම වෙනවා උදාහරණයක් ව්‍යාපාරීත්වම. ඉස්පිරිතාලයක් ඉස්සරහා ඒකට අදාළ ඒවා දානවා. ඒ ඉස්පිරිතාලට එන කෙනාට අවශ්‍ය බඩු ගන්න. ඒක නෝනනේ ඒක හිතන්න ඕන උතුරු. සාමාන්‍ය දෙයක් මේ කියන්නේ. ව්‍යාපාරයක් කරනකොට හිතන්න ඕනේ නෝන කරන්න. ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරනකොට ඔබට සිල් රකින්නට ඕනකම තියෙන්නට ඕනේ බින්නත. නැත්තම් බෑ කරා. චේතනාව. දන් දෙන්නට ඕනකම තියෙන්න. භාවනා කරන්න ඕනකම තියෙන්නට ඕනේ. ධර්ම ඉගෙන ගන්න ඕනකම තියෙන්නට ඕනේ. එකපාරක් කරාට හරියන්නේ නැහැ. මේක නැවත නැවත කරන්න ඕනේ දිගටම. මොකද්ද ඒ? වීරිය. කිරීමේ ඕනකම මොකද්ද? චේතනාව කියන්නේ. අවසානයේ දක්වා අරගෙන යන බලය මොකද්ද? වීරිය.
ඒක හරියට කරන්නට ඕනේ. කරන්නම් වාලේ කරලා හරියන්නේ නැහැ. එනවා නමුත් භාවනා කර හරියට භාවනා හරියට කරන්න. වෙන වෙන දේවල් හිතුවා කියලා. අත්අදහව ඒව කරන්නේ. ඒක හරියට නුවණින් කෙලස් දුරු වෙන පරිද්දෙන් ඒක කරන්නට. සීල් ගන්නාම ඒ සීලය හරියට රකින්නට ඕනේ. වෙන වෙනද කතා නොකර. ඒකට ફોકસ වෙන්න. ඒක හරියට නොනින් කරන්නට. ප්‍රඥාව. එතකොට තමයි තමන් ආරම්භ කළ ක්‍රියාව තම අවසානයේ ඒක හරියට සාර්ථක කරගන්නට අපිට පුළුවන් වන්නේ. මේක තමයි ඔබගේ හතරවෙනි පිළිසරණ. මොනවද කරුණු තුන? චේතනාව, වීරිය, ප්‍රඥාව. මේ ටික ඇති කර ගැනීම තුළ ඔබට පුළුවන් වෙනවා බුද්ධ ශාසනයේ නැමැති ඉස්පිරිතාලෙන් සංසාර රෝගය සුව කරගන්නට. මේ ඔක්කොම කෙරෙන්නට එක දෙයක් තියෙනවා. මේ සියල්ලට ඉහලින් මේ කතාව ඇහෙන්නට ඕන. මේ කතාව තේරුම් ගන්නට ඕන. ඒකට තමයි බණ අහනවා කියලා කියන්නේ. ඒ නිසා ධර්මය ඇහෙන්න තෝරන. ධර්මය අහන්න තෝරන. ධර්මය කියවන්න තෝරන. බුදුවරයෙක් ලෝකේ පහළ වුණත් බුදුන්ගේ බණ ඇහුවේ නැත්තම් පිළිසරණක් නැහැ ඔබට. පසේ බුදුවරු ලෝකේ පහළ වෙච්ච කාලේ සත්‍යෝ ධර්මාභෝධය නොකරන්නේ උනාසෙලාට ඒ ගැඹුරු චතුරාර්ය සත්‍ය ධර්මය වචනයට නම් වල කියා ගන්න බැරි ප්‍රශ්නක් තියෙනවා. අහන්න සූදානම ඉඳ අහන්න බණක් නැහැ. බණ තියෙනකොට අපි බණ අහන්නේ දෙකම එකයි. දෙකෙන්ම අර්ථය සිද්ධ වෙන්නේ. බණ ටික ඇහෙන්නද? අද ඒකට අපිට ඕනතරම් අවස්ථා තියෙනවා. සයින්නාස දුර ඉඳලා ඇවිල්ලා බණ කියනවා. අන්තර්ජාලයේ බණ ඇහෙනවා. බණ පොතපත ඕනතරම් ලියවිලා තියෙනවා. මේ කියවෙන්නට ඕන. මේක අහන්නට ඕන. නැවත නැවත කරන් බලන්නට ඕන. බුරුම රටේ ලොකුවට මම බුරුම හිටින අවුරුදු 8ක් ලොකුවටම වෙන එක. ඔය සමහර තැන්වල තාම එහෙම තමයි. උස හරියට බණ අහනවා. ටැක්සි වල යන අය පා බණ දාගෙන එන්නේ. සමහර. සමහර ටැක්සි වල එනකොට බුදුගුණ වඩනවා. එළවනකොට යා බුදුගුණ වඩවන තැනවල. හොඳට දන්න මේ වෙයි කරගෙන. හැම මිනිස්සයාගේ මහල්ලා දෙන තාවකාලික ගොඩක් අය. ටැක්සි වල ගහලාගෙන ෆොටෝ දෙන ඔක්කොම හාමුදුරන්ගේ ෆොටෝ. මගේ ගුරුවරයා 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 හොඳයි. අනේ බොහෝ ටැක්සි වල එවතුන. ගෙදර සමහර ගෙවල් වල තියෙනවා තාත්තා මහාන වෙලා හිටපු ෆොටෝ ගහලා දෙනවා. අපි නම් දැන් සිවුර ඇදුවොත් එහෙම කියන්නේත් නෑ නේද? තාවකාලික මහාන එක ඒක. දරුවටත් කියනවා අවල් අවුරුදු 20 වෙනකොට මහාන වෙන්න ඕන අවුරුදු අඩුම තරම අවුරුදු 10 දවස් 10ක්වත් මහාන වෙන්න ඕන දවස් හතක්. ඒක බලහන්න කැමති ඒ කට්ටිය. සමහර තැන්වල ඔය සමහර නගර මැදෙහි බල තිබ්බොත් එහෙම ඔක්කොම එකයි. හැමදාම නෙවෙයි ඉතින් තියෙනවා කලින් කලට. එතකොට ඒ පාරේ ඔක්කොම කඩවහනවා. කඩවහලේ කාපට් දානවා. කාපට් එක. කාපට්ල්ල. හම්ද බණ මඩුවක් ගහලා. ලොකු 100,000 ගණන් එන්නේ බණ අහන එක. මොකද 2 3 4 5 එමත් බණගෙන. හරි ඇමති බණ අහන්න. බණ ඇහිලා ඇහිලා ඇහිලාම වෙනසක් සිද්ධ වෙනවා. එහෙම තියෙනවනේ අපිට පුළුවන් අහවලා වැරදි කියලා 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 අපේ ඔළුව වෙනස් කරන්න බැරි පුළුවන්. ඕකනේ සාමාන්‍යයෙන් කරන්නේ බලය ගන්න කැමති අය කියලා 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 වෙනස් කරනවා. හරියට හොරා සාර්ථක ඇත්තද නැද්ද කියන එක වෙනම තීරණය කරනවා. පුළුවන් වෙනස ඇති කරවන්න. නැවත නැවත කියවෙනකොට යම්කිසි කරුණක් නැවත නැවත ඇහෙනකොට අපේ හිත පරිවර්තනය වෙන පැත්තට ඒක හැටියක්. ඒතරොට නැවත නැවත ඇහෙන්නේ බුදුන්ගේ ධර්මය නම් බුදුන්ගේ බණ නම් මොකද වෙන්නේ? හිත හැරෙනවා මලදියාට. සමහරවල් අනේ සයන සීල් රකින්න අමාරුයි සීල් රකින්න හිතෙන්නේ නැහැ භාවනා කරන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ කිව්වොත් ඒකට නම් ඒ කියන්නේ උනන්දුවක් නැහැ කිව්වොත් එහෙම මං කියන එකක් තමයි. ඒකට පිළියමක් නැහැ. මේ කැමති වුණත් නැති වුණත් කල යුතු දේ කල යුතුයි. ඇයි ඒ? දැන් මොකද මෙතන ඉන්නවද දැන් වැඩිපුරම ඉන්නේ අපේ බවලත්තු දෙවි. හැමදාම ගෙදර උයන්නේ පැයිනේ. හැමදාම උයන්නේ බොහොම සතුටින්ද? අපාර දවසල අමාරුවෙන් එපා වෙලා වෙනස්කම් තියෙනවා කියන්න ඕනේ නෑනේ. අපාර දැන් අදරන් අමාරුයි. හැබැයි උයන්නට ඕනේ. මොකද අද එංගට අමාරුයි කියලා එංගනම කියන හිතට අමාරුයි කියලා ඉඳලා ඒ කම්මැලි කියලා නොයෝ හිටුවොත් මහත් වෙනකොට කැම නැහැ කියලා අපි එනකොට කැම නැහැ වෙන ප්‍රශ්නයක් ඒක. එතන මොකද කරන්නේ අපි? අකමැත්තෙන් නමුත් උයන. කරන්නේ දැන් නැහැ. කියන්න බෑනේ මට හිතුන්නේ ආද මහත් එහෙම ප්‍රශ්නයක් කීරුවද? පව් කතාවේ ප්‍රශ්නයක් පිළි. මට හිතුන්නේ හිතෙන්නේ නැහැ උයන්න දැන් උයන්න හිතෙන්නේ එහෙම බෑ. උයන්න හිතෙන්නේ නැහැ කියලා නේ. ඔයා උයන්න ඕනේ එච්චරයි. එහෙම නේ. අපිත් දන්න අපි උයන්න ඕනේ. මහත්තයා කියලා මට රැඩර යන්න හිතෙන්නේ නැහැ. එහෙම බෑ. ඉතින් ගෙදර 50කට කරන ගෙදර යන්න ඕනේ. ගොවිතැනට කරන්න තෝ නැත්නම් කොහොමද මේ කරන්නේ දිවත් වෙන. ඒ නිසා භාවනා කරන්න හිතෙන්නේ ඒක අදහල නෑ. හිතුනත් නේද භාවනා කරන්න ඕන කරන්න ඕනේ. සිල් රකින්න කැමතුනොත් සිල් රකින්න ඕනේ. සසරෙන් එතර වෙන්න ඕන. අක අඳාන හරි රකින්න ඕනේ මේ. මට හිතෙන්නේ නැහැ කියන එකට පිළියන්නේ නැහැ මලක තියාගෙන. අපිට කියන්නේ මේකේ ආදීන මානිසංස කියලා උනන්දු කරවන්නේ. නමුත් අවසාන තීරණය ගත යුත්තේ ඔබ. ඒකට විකල්පයක් නැහැ. සමහර ගානේ සාහසෙන් භාවනා කරන්න හිතෙන්නේ නැහැ. ඒකට ඉතින් විකල්පයක් නැහැ අපේ. හිතෙන්නේ නැති එක නෙමෙයි භාවනා කරන්නේ එහෙමයි අපි කියන්නේ. දැන් නෝනා උයන් නැහැ කියලා අපි කියන්නේ නැහැ නේද නෝනට උයන්නේ හිතෙන්නේ නැහැ. එහෙමනේ නෝනා උයන්නේ නැහැ කියලා කියන්නේ. එහෙමනේ කියන්නේ. මාත්‍යයට වැඩට යන්නේ හිතෙන්නේ නැහැ. එහෙමනේ මාත්‍යයට වැඩට යන්නේ නැහැ. ඒකයි කියන්නේ. ඒ වගේ තමයි භාවනා කරන්නේ. මට කරන්න හිතෙන්නේ නැහැ කියන්නේ නැපා. ටෙක්නිකලි ඉතින් කියන්න පුළුවන්. ඉතින් මට සතුරු නැහැ කියලා එක. හරි. නමුත් අපි කියන්නේ නැහැ භාවනා කරන්නේ එච්චරයි. මට සිල් රකින්න හිතෙන්නේ නැහැ. සිල් රකින්නේ. සිල් ගන්න එන්න හිතෙන්නේ නැහැ. සිල් ගන්න එන්නේ නැහැ. එහෙම උත්තරේ දෙන්නවා. හොඳට මතක තියාගන්න මේ සාමාන්‍ය ලෞකික වැඩවල අපි හිතන්නේ නැහැ ඒව කරන්න කියන්නේ. එහෙම බෑ. රාජ්‍ය නිලධාරියෙකුට මට දෙන්න හිතෙන්නේ නැහැ මේක. එහෙම බෑ. ඒක දැන් දෙන්න ඕනේ. ඒක කරන්න ඕනේ. ඔය මේ වගේ තමයි මේ මේ ශාසනයේ නැමැති ඉස්පිරිතාලෙන් හොඳ වෙන්න ඕන නම් ඒ ටික කරන්න ඕනේ. කැමැති උන ලෙඩක්නේ තියෙන්නේ. ලෙඩේසුව කරගන්න කවුරුත් ඉතින් කැමැති නැති දේ නැත කරන්න වෙයි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේක කරන්නට ඕනේ. එච්චරයි. හැබැයි ඒකට අපිට පුළුවන් මේම එකක්. ඒකේ උනන්දු වැඩි වෙන විදිහට අපිට කරුණු කියද හැකි. ඕනකම වැඩි වෙන්න කරුණු කියද හැකි. උයන් හිතෙන් නැත්නම් අපි ඉතින් ඔන්න කියනවා උයි මේ ප්‍රයෝජන කියන්නේනවා පෝෂණයේ ප්‍රයෝජන කන්නේ ඔය කියනකොට හොඳයි හොඳයි කියලා අන්න මු ටිකක් උනන්දුයි. උනන්දු වැඩි කරන එක වෙනම දෙයක්. කරන එක වෙන එකක් තමයි මේක. හොඳම ඒ කරන නොකරන එක ඔබගේ තීරණය. අපි කොච්චර උනන්දු වැඩි කරත් නොකර ඉන්න පුළුවන් ඔබට. කොච්චර උනන්දු වැඩි කරත් නොකර ඉන්න පුළුවන්. ඒක මිනිස්සුන්ට තියෙන අයිතියන්නේ හැකියාවන්නේ කිරීම නොකිරීම කියන එක. ඕනම ක්‍රියාවක් නොකර ඉඳීම ඉඩ තියෙන්නේ නැපයි. එහෙම නැත්තම් පසුතැවෙන්න ඕනේ නැ නේපි. ඇයි පසුතැවෙන්නේ අපි? අපරාධයක කරේ නොකර ඉඳ නම් හරි නේ. නොකර ඉඳීම ඉඩ තිබුණා එදා. ඒක නොකර හිටියේ නැහැ මං කරා. ඒක මගේ තීරණ. ඒක මගේ කීම ගන්න ඕනේ මම. ඒක මගේ කීම ගන්න තෝරන. හැබැයි අපිට පුළුවන් ඕනනම් උනන්දුව වැඩි වෙන්න කරලා දෙන්න දෙක. එතෙන් බණ ඔය කරන්නේ ඒක බණ කියන්නේ ඒක. මේ බණ කීමෙන් කරන්නේ ඔය කට්ටිය සිල් ගන්නවන එක නෙවෙයි. සිල් ගන්නවද නැද්ද කියන එක ඔය කට්ටිය දිනා. මේක උනන්දු වෙන්න කියන්නේ බං. ආ බණ කීමෙන් වෙන්නේ උනන්දුව වැඩි වෙන්න කරුණු හදන්න පුළුවන්. ආ. බණ අහන්න කියන්නේ ඒකයි. බණ ඇහෙනකොට සිල් ගන්න හිතෙන්නේ නැති කියලා කියනවා. ඒකට හිතෙන්න සිත් වෙනවා. හැබැයි කරන්න ඕන එක ඔබ වගේලා. සිල් ගන්න හිතෙනවා. උනතරම් පුරන්න යන වටිනාකම තේරෙන්න පටන් අනේ මා උච්චර කියනවා භාවනා කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ මටත් ආනාපාන සතිය කියලා දෙන්නකෝ ආ මාත් යන්න ඕන ටිකක් අහවල් මධ්‍යස්ථානට කියලා දවසක් දෙකක් භාවනා කරලා ඉන්නවා මාත් ගෙදර පොඩ්ඩක් විනාඩි 20ක් භාවනා ඇයි මේක ඇහෙනවද ඇහෙනකොට මේක වෙනස් වෙනවා නිතර ওই දේවල් ඇහෙනකොට මිනිස්සු ගැන ආකල්ප වෙනස් වෙනවා නේද රටේ සමහරු පක්ෂමාරු කරනවා සමහරු රටවල් අතහැරලා යනවා ඇයි ඇහිලා ඇහිලා අන්න අහවලට හොඳයි අහවලට හොඳයි කියලා කියලා අන්න රටවල් අතහැරලා යනවා අපි තීරණ ගන්නවා ජීවිත වෙනස් කරන අපේ ජීවිත මාවත් වෙනස් කර ගන්නවා ඒ වගේ තමයි නිතර නිතර ඔබට තථාගත ශ්‍රී සද්ධර්මය ඇහෙනවා නම් ඔබේ ජීවිතයේ වෙනසක් පරිවර්තනයක් වෙනවා එනිසා මේ බුද්ධ ශාසනයේ නැමැති ඉස්පිරිතාලේ රෝහලෙන් ප්‍රතිකාර අරගෙන සුව වෙන්නට ඕනේ නම් කෙලෙස් රෝගයේ සුව කරගෙන සංසාර දුක්ඛය සුව කර ගන්නට ඕනේ නම් ඔබට වගකීම තියෙනවා ත්‍රිවිධ රත්නේ ලෝකේ තියෙනවා ඔබට වගකීම තියෙනවා ඒ වගකීම තවත් තීර්ව කරගෙන කරන්න බණ අහන්න ඒකත් ඉතින් වා තීරණය කරන්න බණ අහන්න නැතුව හිටියොත් ඉතින් කරන්න දෙයක් නැහැ මොනවද බණ අහන්න ඕනේ නම් නැවත 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 බණ අහන්න ඔබගේ සිත බලන් ඉද්දි පරිවර්තනය වෙයි මම කියන්නේ. නැවත නැවත බණ අහන්න. ඒකේ මම යෝජනා කරන එක හමුදුරුව කෙනෙක් ඉන්නේ. ඒක හමුදුරුවගෙන් බණ අහන්න. සමහර කට්ටියගේ වැරදි අඩුපාඩු තියෙන පුළුවන්. අපෙත් තියෙන පුළුවන් වැරදි අඩුපාඩු බණ. එක ශාංශික කෙනෙක්ගෙන් විතරක් අහුවම් වෙන්නේ. ඒ ශාංශිකේ තියෙන චරිතය අනුව එක විදිහකින් බණ යන්නේ. තව කෙනෙක්ගෙන් තව පැත්තකට එනවා. සසර බය ඇති වෙනවා. ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. වීර්යය වර්ධනය වෙනවා. සමහරවගේ ඥානය වර්ධනය වෙනට පුළුවන්. ඒ නිසා හැමෝගෙම අහන්න යන්න අවශ්‍ය නැහැ. සමහරවිට වැරදි බණ කියලා කන්ෆියුස් වෙන්න පුළුවන්. Tamanta hari bana kiyenawa kiyala hitena වැදගත් ප්‍රසිද්ධ නැත්නම් ඒ කියන්නේ පිළිගන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක්ගේ බණ අහන්න හුරු වෙන නිතර. ඒ බ්ලෙන්ඩ් එක තියාගන්න, මිශ්‍රණය තියාගන්න. එක්කෙනෙක්ගෙන් බණ අහනකොට ඒකදී ඒක තමන් තීරණය කරන්නේ එක්කෙනෙක්ම කියලා. නමුත් සමහරවිට එකම පැත්තද මගේ එහෙම බණවල තියෙන එකම පැත්තකට මම අදහස් කරන්නේ. මම දන්නවනේ ඔය චරිතය. තව සංස්ලේ වෙන පැත්තක් අවදි කරන්න පුළුවන්. ඒක වැදගත් ශ්‍රාවකයන්ට. එතකොට ඒකෙන් දැන් සාරිපුත් සාරියුත් මහමුදුර බණ කියනකොට මුගලන්හාමුදුර බණ කියනකොට වෙන හැඟීම් දෙකක් එනවා කියන ඉස්සර. එකම සද්ධර්මය එක එක කොනවලින් කියද හැකි. චරිතය අනුව බලපාන. ඒ නිසා ඒ වගේ ඊට පස්සේ ওই පොත් තියෙනවා රේරුකාණේ නායක හමුදුරන්ගේ බය නැතෝ කියවන්න පුළුවන් පොත් කියවන්න තමන්ගේ ආර්ථික වැඩ කටයුතු ජීවිතේ වැඩ කටයුතු තියාගෙන ජීවිතේ මේක කොටසක් කරගන්න බණ අහන එක බණ කියවන එක වාහනේ යනකොට නිකන් බණක් දාගෙන යන විතර මේවා පිරිත් ටිකක් අහන්නේ මේවා ඇහෙනකොට ඇහෙනකොට ඔබ නොදැනුවත්වම මාස ගාන අවුරුද්දක් විතර යනකොට ලොකු පරිවර්තනයක් ඔබගේ ජීවිතේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. මොකද බණේ කියවෙන්නේ යථාර්ථය. ඒකයි වැදගත් වෙන්නේ. අපේ සිතේ තියෙනවා පිටින් අපේ සිතේ නුගුණ තියෙනවා වගේම අපේ සිත තුළ තියෙන ඊටාම තියෙන ඉහළ ගුණයක් තියෙනවා. අපි හැමෝගෙම හිතවල එක තියෙනවා. අපි හැමෝම සත්‍යයට කැමතියි පිටත. හැමෝම සත්‍යයට කැමතියි. සත්‍ය ඉදිරියේ අපි දන ගහනවා. සමහරවිට අපි අකමැති වෙන්න පුළුවන් සමහර දේවල් බාර ගන්න පිළිගන්න. කරුණු කාරණා සහිතව ඔප්පු වෙනකොට අපි ඒක පිළිගන්නවා. අපේ හිත ඇතුලෙන් හරි පිළිගන්නවා. අන්න කෙටි උදාහරණයක් කියන්නම්. ඔබට ඉන්න හොඳ මිත්‍රයෙක්, හොඳම යාළුවෙක්. මේ යාළුවා දකින්නකොට බොහොම සතුටුයි. කතා බහ හොඳම මිත්‍රයා. නිකන් හදවත් අපේ ජීවිතේම කොටසක් වගේ. දකින්නකොට හිතනකොට බව සතුට වෙන යාළුවෙක්. හොඳම යාළුවා වගේ. අවුරුදු ගාණක් හොඳ අවාසනාවකට අවුරුදු 20 30ක් යනකොට එක දවසක් ඔප්පට ඔප්පු වෙනවා CCTV කැමරා වීඩියෝ රෙකෝඩින් ඔක්කොම එක ඔප්පු වෙනවා මගේ ජීවිතයේ තිබ්බ සියලු ගැටලු ප්‍රශ්නවල පිටිපස්සෙන් ඉඳදින මේ යාළුවා මෙයා තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ හිතා ගන්න බැරි වෙනසක් දැන් ඔබට උඩ ඔළුවේ උස්සලා පොලේ ගහුවා වගේ වැඩක් මේ ඉතර විශ්වාස කරන් හිටපු කෙනා තමයි මේක වැඩේ කරලා තියෙන්නේ ඉතර අවුරුදු ගානක් දැන් මොකද වෙන්නේ අර යාළුවා දකින්නකොට තරහක් එනවා සෝකය බලන්න හිතෙන්නේ නැහැ නේද අර බැරි ගමඩ ඉතින් කතා කරයි අපි සමහරලාට මෙන්න තිබේ ප්‍රණීතකම නැහැ මාස ගාණක් යනකම් මේකෙන් ගැලවෙන්න ඔබට අමාරුයි ඇයිද මෙච්චර විට්‍රේල් එක මෙච්චර පාවා දීම මම මෙච්චර රැවටීමට ලොකු ප්‍රශ්නයක් නේද ලොකු දැන් ගරා වැටීමක් නක් කරනවා මේ ගරා වැටලා ඉන්නකොට ඔබට හිතෙයිද අපරාධ මං ඇත්ත දැනගත්තේ ඇත්ත දැනගත්තේ නැත්තම් මම සතුටින් ඉන්නවානේ එයා එක කියලා හිතෙයිද අපරාධ මේට කලින් මං දැනගන්න තිබුණ කියලා හිතෙයිද ඔය ඉතින් පිටකමති තਿੱත්ත උනත් ඇත්ත දැනගන්න ඒක අපේ හිත තුළ තියෙන එකක් ඒක ගුණයක් යමදාම නුගුණනේ අපේ ඊතර ඉරිසියා කොහොමද හරි නුගුණ දින ගුණක් තියෙන අපේ ඊතර ඒ ගුණ තියෙන නිසා තමයි බුදුහාමුදුරන්ට පුළුවන් වෙන්නේ බණ කියලා අපි ඔබට දාන්න. ඕක තමයි බුදුරජාණන්සේ භාවිතා කරන්නේ. සත්‍යයට ruci සත්‍ය කිව්වම තේරෙනවා මිනිස්සුන්ට. ruciය නිසා කැමැත්ත නිසා ඒක අමතක කරන එක හෝ විරුද්ධ වෙන එක වෙනම දෙයක්. නමුත් අපි හදවතට දන්න හරියටම ටච් උනත් පොයින්ට් එක ඒක හරි කියලා තේරෙනවා. කතාව හරි then he has a point එහෙම කියන්නේ යාට පොයයි පොයින්ට් එකක් තියෙනවා කතාව හරි තියෙන එක එනවා අපිට අපි ඒක වෙන වෙන හේතු නිසා ප්‍රතික්ෂේප කරන එක වෙනම දෙයක් අනතුරු නිසා වෙන කරදර වෙන්න පුළුවන් ඔය කතා කරන්න එපා වැඩි ඔය වචන සාක ඒක වෙනම දෙයක් නමුත් අපි දන්නවා මේ කියපු කතාව හරි ඒක අපේ හිතවල තියෙන විශේෂ ගුණයක් තව විශේෂ ගුණයක් අපි හිතන කරුණා මෛත්‍රී මතක තියාගන්න ඒක තිරිසන් ආත්ම භාවයට ගියත් තියෙන ඒ හොඳම උදාහරණ අම්මා. කොටියාගේ උනත් සිංහයාගේ උනත් අම්මා දරුවන්ට ආදරේ. සෙනෙහස දෙනවා, කිරි දෙනවා. ශරීරේ පරිවර්තන වෙනවා ඒකට. දරු සෙනෙහස, මව් සෙනෙහස මෙයා තියෙනවා. මේ අපි සංසාරගතව එන දේවල්. අපි ළඟ තියෙන දේවල්. තව එකක් තියෙනවා හොඳ හොඳ හිතන්න. අපි සමාජයේ කැමති හොරෙක්ටද බුරුකාරයෙක්ටද නැත්නම් සත්‍යවාදී අයද නුගුණ තියෙන අයද ගුණ තියෙන අයද ගුණයට කැමතිය ගුණයට කැමති වීම ගුණයක් නෙවෙයිද නුගුණ මිනිහට බනින එක වෙනම දෙයක් ඒ බනිනවා දොස් තියෙන එක ඒක හොඳ නෑ මං කියන්නේ ඒක තමයි පාලනය කරගන්න
ඒ නුගුණ කෙනාට බණින එකේ තියෙනවා ගුණයට කැමති බව. ಗುಣ කෙනාට බණින්නේ නැහැ. අපි කරදරයක් වුණත් අනේ අපොයි කියලා කියනවා වෙන.
ගුණයට කැමති බව නැමැති ගුණය අපි තුන තියෙනවා. ඒ නිසා සමාජයේ බහුතරයක් ගුණවත් කෙනාට කැමති.
ගුණවත් කෙනෙක් කියලා හිතන නුගුණ කෙනෙක්ට කැමති වෙන්න පුළුවන්, රැවටෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් මම කියන්නේ ගුණයට අපි කැමති. නුගුණයට බහුතරයක් කැමති නැහැ. තිරිසන් සතුත් එහෙමයිනේ. ආදරයෙන් මෛත්‍රියෙන් කතා කරන මනුස්සයට කැමතිනේ කට්ටිය. මේ තියෙන අපේ ගුණ සත්‍යවාදී භාවය. සත්‍යවාදී කියන්නේ සත්‍යයට කැමති බව. මතකද? සත්‍යයට රුචි බව. සත්‍ය ඉදිරියේ දමණය වෙන බව, සත්‍ය පිළිගන්න බව, හිත ප්‍රකාශ නොකළත්. දරුසෙනෙහස, මෞසෙනෙහස, පියසෙනෙහස ඒවා සහ ගුණයට බහුතරයක් මිනිස්සු කැමති බව. ඒක බහුතර සමාජ මතයෙන් හොයන්න පුළුවන්. නිවැරදි කතාවට එකඟ වෙනවා බහුතර. පස්සේ කාලෙක හරි එකඟ වෙනවා. ඒකයි අවබෝධය ලැබෙනකොට, සත්‍ය පාත් වෙනකොට. ඒ නිසා මේ තමයි අපි තුල තියෙන ගුණධර්ම තියෙනවා. ස්වභාවයෙන්ම අප තුල තියෙන පිළිලා තියෙන ගුණධර්ම තියෙනවා. මේ ගුණධර්ම බණ ටික ඇහෙනකොට මේ ටික තමයි ටච් වෙන්නේ. මේකට වදිනවා පාර. මේ ටිකට ඇවිස්සෙනවා. කියන බණ තේරෙනවා නම් අපි කියන ඉංග්‍රීසි ඉට් මේක් සෙන්ස්, ඒක තාර්කික නම්, ඒක යථාර්ථය නම්, මටත් වැටහෙනවා නම්, ඕනි මේ ඇත්තනේ මේ කියන්නේ කියන එක හිතනවා නම් ඒකේ හිතට එන්න පටන් ගන්නවා, ගලාගෙන එනවා ඊට පස්සේ. ගුණය නම් කියන්නේ හොඳ වෙන්න නම් කියන්නේ ඔය ඇත්තනේ කියන හිතනවා අපිට. අපිට තියෙනවා ගුණයට කැමති බව. අනිත් ගුණවත් කෙනාට කැමති වෙනවා කියන්නේ තමන් ගුණවත් වෙනකොට තමන් කැමති ඇත්තට. ඒ නිසායි පව්කම් කරලා හද පතලෙන් සතුට වෙන්න බැරි අපිට. බෑ පතලෙන් සතුට වෙන්න. අර කුරිරු සතුටක් තියෙන්න පුළුවන් යම් වෙලාවක. ගැඹුරෙන් හිතුවම ඉතින් මම හානියක් කරා කියන එක පිළිගන්නවා. ඒක එක්ස්ප්‍රෙස් නොකරන්නට පුළුවන් හිතවලින් ගන්නවා. හැබැයි ඔබ සැබවින්ම ගුණවත් වුණොත් ඔබට සැබවින්ම ඔබ ගැන සතුට වෙන්න ඕන. බණ ඇහෙනකොට බණවල කියන්නේ නැහැ නේ, සත්තු මරන්න, හොරකම් කරන්න, එහෙම කියන්නේ, බොරු කියන්නේ, අර යම් නියම කඩාගෙන ඉදිරියට යන්න ඉනිසි ඒවා කියන්නේ. ඒවට පල්ලෙහාට දාගෙන කතා කරන්න, ඒව කරන්න එපා, එපා, එපා. එහෙම නෙවෙයි. මේ ඊතර වෙන්න බලන්න, මේ හොඳ වෙන්න බලන්න, ගුණවත් වෙන්න බලන්න, රහත් වෙන්න බලන්න. රහත් වෙනවා කියන්නේ සියලු නුගුණ දුරු කරගන්න. එහෙම නෙවෙයි කියන්නේ. මේක නිතර නිතර ඇහෙනකොට හිතන්න දැන්. මේ ඔබගේ තියෙන ගුණයට කැමති බව අවදි වෙනවා, සත්‍යයට රුචි බව අවදි වෙනවා. ගුණ මතුවෙලා ඔබගේ ලොකු පරිවර්තනයක් ඇසු. ඒ නිසා බණ අහන එක අදම සිද්ධ කරන්න. අද හොඳට බණ ඇහුවා වගේ සාවධානව තවත් හොඳ ස්වාමීන් වහන්සේලා වඩම්මලා නැත්තම් එහෙම නැත්තම් ඒ අන්තර්ජාලය ඔස්සේ ඒ බණ අහන්න පුරුදු වෙන්න. නිතර නිතර බණ අහන්න පුරුදු වෙන්න පුළුවන් වෙලාවලට. ඒ වෙනකොට ඒ වගේම ප්‍රතිපත්තිය පුරා, ප්‍රතිපත්තිය පුරේම අඩුව පවා පිරෙවෙනවා බණ ටික ඇහෙන. ඔබට ප්‍රතිපත්ති පුරා ගන්න බැරි වුණත් පින්වතුනි මම කියන්නේ මේ ජීවිතේ බණ ටිකක් හරි අහලා තියෙනවා නම් ඒකම ඔබට සංසාරේ පිහිට පිණිස පවතින. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම තමන්ගේ බුද්ධ ශාසනය නැමැති මේ රෝහලේ නිසි ප්‍රතිකාර ලබාගෙන සංසාර ලෝකය දුරු කර ගන්නට හැකියාව ලැබේවා. තමන්ගේ පිහිට තමන්ට සලසා ගන්න ලැබේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරමින් මේ ධර්ම මාර්ගයේ රසය විඳ ගන්නට, සත්‍ය දැන ගන්නට හැකියාව ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නට අපිට සියලු දෙනාටම හැකියාව ලැබුණේ මඩුකන්ද ශ්‍රී දළදා විහාරයේ දළදා වහන්සේ මුලින්ම තැන්පත් කර තිබූ විහාරයේ ලෙස සඳහන් වෙන මේ ස්ථානයේ විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පිරිවෙන් කෘත්‍යාධිකාර කාර ලංකාවටම සාම විනිසුරු නම කියන්නට අවසරයි අතිපූජනීය ශ්‍රාෂ්ඨපති මුවඇටගම ආනන්ද මාහිම්පාණන් වහන්සේ නිසා. ඉතින් අපි ආශිර්වාද කරමු ස්වාමීන් වහන්සේට මේ ස්ථානයන් තව තවත් වැඩි දියුණු කරගෙන මේ ස්ථානයේ මේ ප්‍රදේශයේ මේ දායක දායිකාවන්ට යහමඟ පෙන්වා දෙමින් මේ හැම දිනම ධර්මයෙන් පෝෂණය කරමින් තමන් වහන්සේගේ ප්‍රතිපත්ති ධර්ම පූර්ණය කරගෙන නිවන් මඟ යාගන්නට සාසන කෘත්‍ය සම්පූර්ණ කරගන්නට සියලු ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම විහාරස්ථානයේ වාසය කරන සියලුම පොඩි ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. තම තමන් වහන්සේලාගේ සියලු සාසනික කෘත්‍යයන් මනාකොට පරිපූර්ණ කරගෙන නිවන් මඟ යාගන්නට සාසන බර දරන්නට උන්වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ආයුරාරෝග්‍ය සම්පත්තිය නොඅඩුව ලැබේවා කියලා ආශිර්වාද කරමු. විශාකා උපාසක සමිතියේ සමාජික සමාජිකාවන් ඇතුළු මඩුගන් මඩුකන්ද අම්බලන් ගොඩැල්ල නෙඩුන් කුලම මහමයිලන් කුලම කුඩා කච්ච කොඩිය මලයා පරිත්‍ති කුලම යන ග්‍රාමයන්හි ග්‍රාමවාසීන් විසින් තමයි මේ පුණ්‍ය කර්මය සඳහා දායකත්වය දරා තිබෙන්නේ. අප විහාරස්ථානයේ අපවත් වී වදාළ සියලුම ලොකු ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. තමන් වහන්සේලා ඉන්නා වූ තැනකින් මේ දායක දායිකාවන් විසින් මේ ස්ථානයේ සිදු කරා වූ මේ පින් අනුමෝදන් වීමෙන් ඒ ස්වාමීන් වහන්සේලාගේ භවගමන සුවපත් වේ. ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින්ම නිවනින් සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. දැනට මේ විහාරස්ථානයේ සුජීවත්ව වැඩවාසය කරන්නා වූ සියලුම පින්වත් මහා සංඝරත්නයටද මේ පින් අනුමෝදන් වේවා. මෙම දේශනාව සඳහා මුලින් උදව් කර සහ නොකළ සියලුම දෙන මුදලින් උදව් කර සහ නොකළ සියලු දෙනාටමද මේ පින් අනුමෝදන් කරමි කියලා අනුමෝදන් කරනවා. දේශනාව සඳහා වැඩම කරවපු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේටද මේ පිදුම් පින් අනුමෝදන් වේවා. අපි අසතුටින් අනුමෝදන් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උතුම් වූ දීර්ඝායු සම්පත්තියම ලබාවා. දේශකයන්න් වහන්සේ ප්‍රාර්ථනා කරන්නා උතුම් බෝධියකින්ම නිවන් පිණිස මේ පින හේතු වේවා කියන ආශිර්වාද කරනවා. සතුටින් අපි අනුමෝදන් වෙනවා. මේ දේශනාව සඳහා ස්වාමීන් වහන්සේ සම්බන්ධ කර ගැනීමට උදව් උපකාර කර පින්වත් ප්‍රසාද් සොයිසා මහතාටද මේ පින නිදුක් නිරෝගී සම්පන්නිය පිණිස හේතු වේවා කියලා ආශිර්වාද කරනවා, අනුමෝදන් කරනවා. අවසාන වශයෙන් මේ සඳහා නන්නායරුන් සහයෝගයේ දැක්වුවා වූ පින්වත් සියලු දෙනාටම මේ පින අනුමෝදන් කිරීමෙන් ඔවුන් සියලු දෙනා නිදුක් නිරෝගී සම්පන්නියට ලක්වේ, චිරජීවනයේ සැලසේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් පින අප සියලු දෙනාට නිවන් දක්නා ජාති දක්වා උතුම් වූ සත්පුරුෂ ඇසුර ලැබීම පිණිසත් මේ ගෞතම බුද්ධ සසුනෙහිම සුඛසාගත ප්‍රතිපදාවකින් සියලුම කෙලෙසුන් නසා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසද මෙම කරගන්නා වූ සියලු කුසල ධර්මය අප සියලු දෙනාටද එකලෙසම හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටවා ගමු. එන අවසාන වශයෙන් මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් වූ කුසලය පින්වත් හැම දෙනාගේම නමින් මෙය පරලොව ගිය සියලු ඥාති වර්ගයා මේ සෙනසුනේ යම් පින් බලාපොරොත්තුෙන් යමෙක් සිටී නම් මේ සියලු දෙනාම අනුමෝදන් වෙත්වා. දුකටපත් වූ දුකෙන් මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වී නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම විහාරස්ථානයේට පූජනීය විහාරස්ථානයේට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. හිතා හිතමැදහත් සකල ලෝක සත්ත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර අමා මහ නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට ආරාධනා කළා වූද, සංවිධානය කළා වූද, ඒ වගේම කටයුතු සැලසුවා වූද, ඉතාම සාවධානව ධර්ම ශ්‍රවණය කළා වූද, ඒ ශබ්ද විකාශන යන්ත්‍රාදී මෙහෙයවා වූද හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේදර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරුව ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ඝටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමර්ධ වේවා. උපනුපන්නාත්ම ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සදක් මෙන් දිනෙන් දින දියුණුවටපත් වෙත්වා. උපනුපන්නාත්ම භාවයන් හීදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමි. ප්‍රතිලෝපදේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය, ජාති ස්මරණ ඥානීය සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රයයට උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ පින එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා අනුමුදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවග්ගයා වහං හෝතු, ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවග්ගයා වහං හෝතු, ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවග්ගයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ජතු සම්භීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ.